සාදු. 2022 වසරේ දෙවැනි මාසේ 6 වෙනිදා විපස්සනා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අප ඔබ අතරින්ම කෙනෙක් තෝරගෙන දහම් ගැටලු විමසමින් පර්මානුශාසනා කිරීමට කල්පනා කරනවා. අපි කවුරු හරි කෙනෙක් කැඳවමු. අපේ මේ පින්වත් මහත්මයා එන්නකෝ. ඔව්, ඔබතුමා ඉස්සරහයි. ඔව්, එන්න. එතන හොඳයි. අද අප පින්වත් මහත්මා කෙනෙක් තෝරගෙන එතුමන්ගේ තියෙන වර්තමාන දහම් දැනුම සහ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමද මයික් එක ලං කරගන්න? හරි, හා. ඔව්, කොහොමද අපේ මහත්තයගේ ධර්මයේ දැන් තියෙන ස්වභාවය? ඔව් නෑ, මෙහෙමයි. දැන් අපි පටන් ගමු. අපේ මෙතන ධර්ම තියෙන නැත්නම් ඉතිහාසයක් කියන්න ගියොත් එහෙම නේද? විවරයක් නෑ, දේශනයක් කියන්න වෙනවා. ඒ නිසා මෙතන මේ මොහොතේ මගේ තියෙන මයින්ඩ් එකේ තියෙන තත්ත්වය, හිතේ තියෙන තත්ත්වය ගැන තමයි අපි කතා කරන්නේ. අපි ගොඩාක් හොඳයි, අපි වේලාසනින් තේරුම් අරගෙන තියෙනකොට දෙයක් ගොඩාක් වෙලාවට ප්‍රකාශ කරනකොට පුළුවන් තරම් අපි අයින් කරන්න ඕන පුජ්‍යල නාම, පුජ්‍යල ස්ථාන අපිට අදාළ නැහනේ. විවිධ පොත්වල තියෙන ඒවා නම් ඒක හොඳ විදියේ අදහසකින් හරි නරක විදියේ අදහසකින් හරි අපි ඒක කීම ඇත්ත සතුටුත් දන්නේ නේද? ඒ නිසා අපි ප්‍රකාශන කරනකොට අපි ගොඩාක් දුරට පරිස්සම් වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ සමයේදී බුදුහාමුදුර ළඟට ඇවිල්ලා අර අහවල් පරිභාජකයා, අහවල් පූජකයා මෙහෙම කියනවා කියලා අහනවා ප්‍රශ්න. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මට ඒකට උත්තර දෙන්න බෑ. ඇයි හේතුව? එහෙම වුණොත් මම ඔහුව විවේචනය කරා බවට පත් වෙනවා. එහෙම නෙමෙයි. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒකට කිසිම පුජ්‍යල සම්බන්ධතාවයක්, පුජ්‍යල නාමයක් ගාව ගන්න හොඳ නෑ කියන එක මේක සියලු දෙනාටම මතක් කළා. ආයි ආයි කියන්න ඕනේ නෑනේ එතකොටනේ. හරි, අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන. බොහෝ කතා බහේදී, ධර්ම සාකච්ඡාවකදී මේ අපි කතා කරද්දී ඒවා අපි ඔක්කොම ලියමු චරිතාපදානය ලියන දවසට. චරිතාපදානය කියලා කියනවා. ඉතින් ඒක මේ ලියන දවසට අපිට ඔක්කොම නම් ගම්මැතු ලියන්න පුළුවන්. අපි ප්‍රශ්නය කතා කරමු. මේ මොහොතේදී අපේ මනසට මොකද තත්ත්වය, මොකද්ද දැනට අපිට අවශ්‍ය කරන පිළිතුරු? හිතේ නිදහස් වෙන්නේ කොහොමද කියලා තේනවා. හරි. හිතේ නිදහස් වෙන්න නම් ඉස්සෙල්ලම අපේ මහත්තයා තේරුම් ගන්න ඕන හිත කියන්නේ මොකක්ද, සිතිවිලි කියන්නේ මොකක්ද කියලා. පටලවා ගත්තොත් වෙන සිද්ධිය තමයි සිතිවිලි වලින් නිදහස් වෙන්න යනවා, සිතෙන් නිදහස් වෙන්න යනවා කියලා හිතාගෙන. තේරුණාද? සිතිවිලි වලින් නිදහස් වෙන්න යනවා, සිතෙන් නිදහස් වෙන්න යනවා කියන්නේ සිතිවිලි කියන්නේ එක දෙයක්, සිත කියන්නේ තව දෙයක්. සිතිවිලි වලින් නිදහස් වෙන්න ගියොත්, සිතිවිලි නැති කරගත්තොත් මොකද වෙන්නේ? එයා මොලේ බ්ලොක් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. සිතිවිලි නැති කරන්න බෑ, අනිත් එක නැති කරන්න හොඳත් නැහැ. සිතිවිලි මිනිස්සයට අවශ්‍යයි. ඒක කය සම්බන්ධයෙන් පවතින, මොලේ සම්බන්ධයෙන් පවතින ක්‍රියාවලියක්, සංසාරෙත් එක්ක පවතින දෙයක් නෙමෙයි. සංසාරෙත් එක්ක පවතින දේ තමයි කැමැත්ත, ඡන්දය. තේරුණානේ? දැන් ඇහැට රූප පේන එක නැති කරොත් එහෙම මොකද වෙන්නේ? එහෙමනම් ඉතින් අන්ධ වෙනවා නේ. ඔව්, අන්ධභාවයට පත් වෙන එක වෙන්නේ ඇහැට රූප පේන්නේ නැති කරොත් එහෙම. ඒක නෙමෙයි අපි කරන්න ඕන. අපි මේ ඇහෙන් දකින දේවල් පිළිබඳව තියෙන මිත්‍යාව නැති කරනවා. තේරුණාද? ඇහෙන් දකින දේවල් පිළිබඳව තියෙන මිත්‍යාව නැති කරනවා. එතකොට අපිට ඕනම් කන සංවර කරන්න කියලා කනේ ඇබ දෙකක් ගහගත්තොත් මුකුත් ඇහෙන්නේ නැහැ නේ? නැත්තම් කන ඇහෙන්නේ නැති මට්ටමටපත් කරගත්තොත් ඇහෙන්නේ නැහැ. එතකොට ඒක කන සංවර වීමක්ද? ඒ සංවර වීම බුදුවරු වගේ කලේ නෑ. එහෙම සංවර වීම නම් අපිට කැලේකට ගිහිල්ලා, ආරණ්‍යයකට ගිහිල්ලා, ගල් ගුහාවකට ගිහිල්ලා ඉන්න පුළුවන් නේ. එහෙම හිටියයි කියලා ඒක එහෙම දෙයක් වෙන්නේ නෑ. අන්න ඒක නිසා තමයි අපි අඳුන ගන්න ඕන ඇස කන නාසය දිව ශරීරය මන කියන්නේ එකක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටම්බ කියන්නේ තව එකක් කියලා තේරුම් කරගන්න ඕන. එතකොට අපි නැති කරන්නේ බාහිර පද්ධතිය නොවේ. බාහිර පද්ධතිය නොවේ නැති කරන්නේ ඒ තුල තියෙන අවිද්‍යාව දුරු කරනවා කියන වචනේ තමයි මම පාවිච්චි කරන්නේ. දැන් යමක් දිහා බලන දැක්මේ අවිද්‍යාව දුරු වුණොත් ඒක හරි නේද? ඒක හරි මාවතක් නේද? එතන සම්පූර්ණයි නේ. විද්‍යාව පහළ වුණොත්, අවිද්‍යාව දුරු වුණොත් ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකයේ තියෙන්නේ අපේ මහත්මයා මේ ආගමික, දේශපාලන ඕනම ගැටුමක් තියෙන්නේ මේ මතවාදයක ප්‍රශ්නයක් නේ තියෙන්නේ නේ. මතවාදයක් තියෙන්නේ. දෙවිවරු පිළිබඳව මතවාද, ආගම් පිළිබඳව මතවාද, දේශපාලනත් මතවාද, පුජ්‍යල නේද මතවාද, ඉතින් පලාත් අතර මතවාද, අන්තර් සම්බන්ධතා පිළිබඳව මතවාද, හොඳයි කියලා ඇලුනෙත් මතවාදෙන්, නරකයි කියලා ගැටුනෙත් මතවාද. එහෙනම් සංකප්ප රාගෝ කියන එක හරිනේ. මිනිස්සු ඇති කරගන්න තියෙන්නේ, ඇලීමක් ඇති වෙලා තියෙන්නේ මේ සංකල්පවලට තමයි තියෙන්නේ රාගය. රාගය කියන්නේ ඒකටනේ, සංකප්ප රාගෝ. එතකොට මේ විදිහට තමයි මිනිස්යාගේ පැවැත්ම සකසලා තියෙන්නේ. ඒ නිසා මේකේ අපි බාහිර ටික නෙමෙයි නැති කරන්නේ, ආධ්‍යාත්මික ටික. ඇස නෙමෙයි නැති කරන්නේ, දකින්න රූපයත් නෙමෙයි නැති කරන්නේ, ඒකට ලබා දෙන අවිද්‍යාව, ඒ දිහා බලන අවිද්‍යාව. ඥානෙ නෙමෙයි අපි ඇති කරන්නේ, ඒ ඥානයෙන් දරන අවිද්‍යාව. සිතිවිලි නෙමෙයි අපි නැති කරන්නේ, සිතෙන් දරන අවිද්‍යාව. පැහැදිලිද? එහෙසා සිතිවිලි නැති කරන්න යන්න එපා. එහෙමනොත් අවිද්‍යාව ඉතුරු වෙනවා, සිතිවිලි නැති වෙනවා. රූප නැති කරන්න යන්න එපා. රූප දිහා අසුබ විදියට බලන්නත් එපා, සුබ විදියට බලන්න ඕනත් නැහැ. විද්‍යාත්මකව බලන්න. විද්‍යාත්මකව බලන්න කිව්වහම හාමුදුරනේ වෛද්‍ය විද්‍යාත්මකව බලන්න කියලා තාන්න පුළුවන් නේද? නෑ, වෛද්‍ය විද්‍යාව කියන්නේ එක එක විද්‍යා ශාස්ත්‍රයක් විතරයි. එහෙනම් අපි වෙන මේ වෙන විද්‍යාත්මක ස්වરૂපයකින් බලනවද? නෑ, ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වු විද්‍යාව මොකද්ද? බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ ලෝභක්කය, දෝසක්කය, මෝහක්කයනේ. ලෝභ දේශ මොහොන් දුර. අන්න ඒ විද්‍යාවට බලන්න ඕන. පැහැදිලිනේ? අන්න ඒ විද්‍යාව යමක් පිළිබඳව, දෙයක් පිළිබඳව, පුජ්‍යලයක් පිළිබඳව ලෝභ ද්වේෂ මෝහක් තිබීම නිසා තමයි මේ මානසික ගස්තන දිගින් දිගටම හටගන්නේ. ඒ ගස්තන තමයි භවයක් හැටියට ගතියක්, චරිතයක් හැදෙනවා. ඒ චරිතයක් අනුවට සංසාරයක් හැදෙනවා. ඒ විතරක් නෙමේ, ජීවිත කාලයෙමත් විවිධ දුක් ගැටයන් වලට ලක් වෙනවා. මොනෝ නිසාද? ලෝභ, ද්වේෂ, මෝහ නිසා. දැන් ලෝභ, ද්වේෂ, මෝහ කියන එක නැති වෙන්නේ අවබෝධය තුල. එහෙම නැතුව නැති කරන්න බෑ. ලෝභ නොකර ඉන්න කියලා උත්සාහ කරයි කියලා එහෙම වෙන්නේ නෑ. ඒක වෙනුවෙන් තව දෙයක් කරයි කියලාත් ඒක එහෙම වෙන්නේ නෑ. හැමදේ ඒකම තත්තාකාරය අපි අඳුන ගන්න ඕන. තත්තාකාරය අඳුනගත්තට පස්සේ ඒකට ලබා දෙන ගැටීම් සියල්ලත් අයින් වෙනවා, ඇලීම් සියල්ලත් අයින් වෙනවා. එතකොට ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් එයාට පැවැත්ම ඇත්තෙන්ම පරමාර්ථ වශයෙන් නැහැ. සම්මුති වශයෙන් දකින්න පුළුවන්. තේරුණානේ? සම්මුති වශයෙන් දකින්න පුළුවන්. නමුත් පැවැත්මක් නැහැ. එතන අයිතිය නැති බවනේ. මාත්‍යකගේ විකුණනවා. විකුණුවට පස්සේ ගේ අයිතිකාරයටම කියනවා ආයි ගයක් මං හොයාගන්න ඕන ඉතින් ඉන්න මේ කුලියට. ගේ අයිතිය ගේ ගත්ත කෙනාම කියනවා අනේ මම මේක ගත්තෙත් කුලියට දෙන්න. ඔයාලම කැමති නම් ඉන්න කියලා. දැන් මහත්තයගේ ගෙදරම මහත්තයා ඉන්නවා. එතන යන එන මිනිස්සු ඔක්කොම දකින්නේ මහත්තයගේ ගේ හැටියට ඒක. තව දුරට තේරුණාද? ඉතාම සරල ක්‍රමයකට මේ කියන්නේ බොහොම ගැඹුරු කාරණයක්. හැමෝම දකින්නේ එයා අර පරණ එක්කෙනාමයි. පරණ කෙනාමයි. ඇත්තටම ගිහිල්ලා තට්ටු කරලා හොඳට සාකච්ඡා කරලා ඇහුවොත් විතරයි කියන්නේ අනේ මේගේ අපිට අයිතිව තිබුණ බව ඇත්ත. අපිට අර සල්ලි අවිශ්යක් වෙලා මේගේ වික්කනේ. දැන් මේගේ අපේ නෙමෙයි, ඉස්සර අපේ. දැන් මං කුලියට ඉන්නේ. දැන් මොකද්ද මෙතන තිබුණේ? මගේ ගේ කියන සංකල්පයක් තිබුණා. දැන් මගේ ගේ කියන සංකල්පයක් නැතුව දැන් ඇවිල්ලා තියෙනවා කුලියට ඉන්නවා කියන සංකල්පය. ඉතින් මේක නේද මේ ලෝකයේ පිළිබඳව, අයිතීන් පිළිබඳව තියෙන බැඳීම. නෝන ගැන තියෙන බැඳීමත් ඕකමයි. ඈ, ඒකත් ඔය වගේ අර විකුණනවා වගේ වැඩ වෙන්නේ නැද්ද? නෝනලා යූස් කරන්න ඕනේ. එතකොට විකුණනවා වගේ අතෑරීමක් තමයි නේද? එතකොට නෝන පිළිබඳව තියෙන සංකල්පයත් ඕක, භාණ්ඩයක් පිළිබඳව තියෙන සංකල්පයත් ඕක. අපේ තියෙන මේ ඔළුවේ දාගත්ත හැමදේම මේමයි. ආගමත් මිනිස්සු විකුණනවා. ආගම අ르ගන්නවනේ. ආගමත් විකුණනවා. හරි ලස්සනයි. ඊට පස්සේ සමහර අය සමන්ගේ බොඩි පාටුත් විකුණනවා. සංකල්පයක් තියෙනනේ. සංකල්පයක් තියෙනවා. සංකල්පයක්. දැන් අපි මොකද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ හරි ගැඹුරුයි. ඒකේ අත අවබෝධය කළ යුතු කාරණයක් බවට පත් වෙනවා. ඒක ලේසි පහසු කාරණයක් නෙමෙයි. දැනුමට නෙමෙයි ධර්මය එකතු කරන්න ඕන, සිතට. සිත කියන එක ගොඩාක් දෙනෙකුට අහුවෙන්නේ නැහැ. ඇයි සිත අහුවෙන්නේ නැත්තේ? සිත අහුවෙන්න නම් පින්නතුනේ මතු පිට තියෙන දෘෂ්ටිමය ප්‍රශ්න, සංකල්පමය ප්‍රශ්න ඔළුවෙන් තියෙන නොයෙකුත් අනේකාකාර කෙලෙස් ජවයන් කෙලෙස් ස්වභාවයන් නැති කරගෙන ඒවා සංසුන් කරගෙන පතුලට යන්න ඕන. තේරුණාද? එවිට තමයි සිත මුණ ගැහෙන්නේ. නැත්තම් ඉන් මෙහා මුණ ගැහෙන්නේ ආවේග. සිත කියන එක හරි බරයි. බර නිසා යා යටින් ඉන්නේ. උඩ තමයි සිතවිලි තියෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල පැවැත්ම තියෙන්නේ මේ උඩ මතු පිට. ඉතින් මතු පිට ප්‍රශ්න ටික විසඳුන් නැති වුණොත් එයා ගැඹුරට හිත තැම්පත් කරගන්නේ නැහැ. ගැඹුරේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඕන. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු, තවත් මේක පැහැදිලි කරන්න. දැන් අපි මෛත්‍රී භාවනාව කියන එක කරනෝනේ ගොඩාක් දෙනේ. සියලු සත්වයන් දුක්ඛත්වා නිරෝගීත්වා සුවපත්ත්වා ඔහොම කියලා එක එක විදිහේ ශෛලියට කවිය වගේ හදලා ඉතින් තියෙනවා. එක එක්කෙනා කැමති විදිහට කියනවා. මේ මෛත්‍රියද? දැන් මේක සිතිවිලි ධාමයක්. සිතිවිලි ධාමයක්. නමුත් එයාගේ ගතිය ගත්තොත් එහෙම වෙනම එකක් වෙන්න පුළුවන් නේ. යක්ෂ ගතියක් තියෙනවා වෙන්න පුළුවන්, පෙරේත ගතියක් තියෙනවා වෙන්න පුළුවන්. අන්න එහෙනම් තමන්ගේ ආත්මය තුලින් මෛත්‍රී සහගතව පරිවර්තනය වෙන්න ඕන. ඒක මං ගෙනාවේ ධර්මය තුල පරිවර්තනයත් එහෙමයි කියලා කියන්න. ධර්මය තුල අපි පරිවර්තනය වෙන්න ඕන ආත්මීයව. ආත්මීයව කියන කතාවේදී මං අදහස් කරන්නේ ආත්මවාදයක් නෙමෙයි. තරුණය භාවිතා කරන්නේ මේ එක එක වචන භාවිතා කරන කොහොමද? ඇත්ත වශයෙන්ම එහෙම නැත්තම් සැබවින්ම සමහර වචන පාවිච්චි කරන එක නරක වචනයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ශෛලිය වැරද්ද තිබුණට ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක්. බොක්කෙම්ම කියලා කියන්නේ. ඒකට හේතුව සත්‍ය නැගෙන්නේ උදරේ ඉඳලා කියලා කියනවා. සත්‍යයේ හඬ එන්නේ උදරේ කියලා. බුදුරජාණන් වහන්සේගේ හඬ උදරයෙන් එන හඬක් කියලා කියනවා. ඒ කියන්නේ බොක්කෙම්මයි කියන්නේ කියලා කියන්නේ ඒකයි. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනයක්. කොහොමද සමාජ ගත වෙලා තියෙනවා. ඒක දිහා අවඥාවෙන් බලන්න එපා. ඒක බොක්ක කියන්නේ බඩට. බඩෙන් එන්නේ. ඒ නිසා ඔබ ඇත්තෙන්ම බඩෙන් කතා කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ බොක්කෙන් කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. තේරුණා නේද? ඒ නිසා එතකොට තමයි අපිට මේ ඇත්ත ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඇත්තෙන්ම ඕගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ බොක්කෙන්මද? එහෙම කිව්වම නිකන් හරි නෑ වගේනේ. බඩෙන්මද ආවේ? එහෙම කිව්වත් හරිනේ. සත්‍ය වාදී ලෙසමද? නැත්තම් විවෘත මනසින්ද හදවතකින්ද ඔබ ධර්මයේ සොයාගෙන යන්නේ? විවෘත හදවතක් නැති කෙනෙකුට ඕන තරම් ඉතින් බණ අහන්න පුළුවන් ඇවිල්ලා. ඔළුවේ මොකක් හරි පටලැවිල්ලක් හදාගෙන ඇවිල්ලා මේ නිකන් අමුතු CID කාරෙක් වගේ නේ අහගෙන ඉන්න පුළුවන්. වෙනම ප්ලෑන් එකක් ඔළුවේ තියාගෙන CID කාරේ එමනේ ඉන්නේ. ඒ වගේ අහන්නත් පුළුවන්. හැබැයි එහෙම හොයි කියලා ජීවිතේ Tamanට ශාන්ත භාවයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඇත්තෙන්ම අපි කරන කියන හිතන පතන මානසික ස්වභාවයේ සම්පූර්ණයෙන්ම වැඩක් නැහැ. ඒව මතු පිට සිද්ධාන්ත ටිකක් විතරයි. එතනින් එහාට ගියාම තමයි අපේ චරිතය හම්බ වෙන්නේ අපිට. අපේ ස්වභාවය, අපේ විවිධ වචන කියනවා, අපේ ලක්ෂණය, අපේ ගතිය, මහත්යගේ ගතිය තියෙන්නේ කොහොමද? බොහොම ගැඹුරනේ. ගතිය බරයි. ගතිය තමයි චුතිය වෙන්නේ. තේරුණානේ? ගතිය තමයි චුතිය වෙන්නේ. ඒ නිසා ගතිය හදන්න ඕන. ගති නිරෝධ කරන්න ඕන, විමුක්තිගත කරන්න ඕන. අන්න ඒකයි අපි මිනිස්සෙක දිහා බලන්නේ. උඩින් කතා කරන වචන ලස්සනද කියලා නෙමෙයි බලන්නේ, ගතිය හොඳයිද කියලා. ඔව් තමන්ගේ හිත පැහැදිලි වීගෙන පැහැදිලි වීගෙන යනකොට ඔක උදාහරණයක් වශයෙන් මේ ධර්මයේ පෙන්වන්නේ අර ලිඳක නේද? මඩ වර්ග ඒ වගේම පාසි වර්ග අයින් වුණාට පස්සේ වර්ණක සියල්ල අයින් වුණාට පස්සේ ලිම් පතුල පේනවනේ. අන්න ඒ වගේ ධර්මයේ පෙන්වලා තියෙන්නේ අපිට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී ඔය වගේ දේවල් තියෙනකොට අපේ අර හිත පේන්නේ නැහැ. හිත බැහැලා තියෙන්නේ. මුලින්ම මතු පිට තියෙන ප්‍රශ්න ටික ඉවරද කියලා බලන්න ඕන. අපි ආගමික සංකල්පවල අන්තවාදීන්ද? දේශපාලන සංකල්පවල අන්තවාදීන්ද? පුජ්‍යල මතවාදවල අන්තවාද. ඒව තියෙන්නේ මේ ලාබාල මෝඩ මිනිස්සුන්ටනේ. දේශපාලනේ තියෙන්නේ මෝඩයන්ට. ඔය ආගම් තියෙන්නේ ලදරු වාසල් වගේ මට්ටමේ ඉන්න මොන්ටිසෝරි මිනිස්සයන්ට. දාර්ශනිකයෙක් වෙන්න එපා නිවන් දකින්න. දාර්ශනිකයෙක් වෙන්න නිවන් දකින්න. ඔවුන්ගේ පැවැත්ම ඔක්කොම කතා බහ තියෙන්නේ පැවැත්මක ජීවිතයකටනේ. අපි මේ පැවැත්ම කියන එක අපිට එපා වෙලා නේ තියෙන්නේ. පැවැත්ම කියන එක විඳලා විඳවලා එපා වෙලා තියෙන. දැන් අපි නැවැත්මක් සඳහා නිවීමක් සඳහා යන පිරිසක්. ඉතින් අපිට ලෝකේ තියෙන දේවල් අපිට වැඩක් තියෙනවද? අපිට වැඩක් නැහැ. පැවැත්මට තියෙන දේශනාවක් අපිට වැඩක් නැහැ. අපිට ඕන නැවැත්මට තියෙන දේශනාව. එන අපේ හිත හොයා ගන්නවා. හිත තමයි ඉතින් හිත හැඩගැහිලා තියෙන්නේ 100%ක්ම මගේම රුචිකත්වයට. ඒ කියන්නේ තමන්ගේම රුචිකත්වයට තමයි මහත්තයා හිත හැදිලා තියෙන්නේ. හිත කියලා කියන්නේ පාප මිත්‍රයෙක් කියලා කියන වෙලාවක පාප මිත්‍රයේගේ ස්වභාවයක් තමයි මිත්‍ර ප්‍රතිරූපවල පාප මිත්‍රවල එහෙම ස්වභාවයක් තමයි අපි මොන පැත්තද ගන්නේ මේ පැත්තේ ඉන්නෝ ඈ හොඳ දෙයක් කිව්ව නරක දෙයක් කිව්වත් මේ පැත්තේ ඉන්නෝ අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන එකක් තමයි හිත මාත්‍යේ යමකට අකමැතිද එයත් ලෑස්ති වෙනවා ඔව් මාත් අකමැති මාත් යමකට කැමතිද හා මාත් කැමති මොන රටාවක්ද හිතේ ගන්නේ ඒ රටාවට එනවා අපි චොක්ලට් කමුද හා චොක්ලට් කමු බොමු නෑ ඕන්නේ අපි නොකා ඉඳිමුද ආ ඕන්නේ දැන් කන්න ඕන්නේ ඉතින් මෙයාව අල්ලන්න බැරි ඒකනේ හැමතිස්සෙම ඔබේ මමත්වය ඔබේ පිටිපස වගේ පිටිපස කියන්නේ මේ පැත්තනේ දැන් මම ඒක උදාහරණයක් ගෙනාවේ දැන් වැඩේ කියන්නේ කවදාවත් පිටිපස අපිට බලන්න බෑනේ අල්ලගන්න බෑ මොකද හේතුව අපි හැරෙන පැත්තට පිටිපස හැරෙන නිසා මම මේ උදාහරණයක් ගෙනාවේ ඔබට ඉතාලා මේක පහසු කරන්න ඉතින් අපේ පිටිපස්ස අපි කාට හරි කියලා බලව ගන්නවා මිසක් අපිට බලන්න හම්බෙන්නේ ඒක තමයි වැඩේ. ඉතින් මාර්යා අන්න එහෙමයි සැඟවිලා ඉන්නේ. දැන් තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඉතින්. හම්දුරු ටිකක් උදව්වක් කළාම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඔබේ ඉවත් කළ යුතු බලවේගය සැඟවිලා ඉන්නේ ඔබේම පිටිපස්ස. තේරුණානේද? ඔබේම පිටුපස ඕන සැඟවිලා ඉන්නවා ඔබ විවත් කරගත යුතු බලවේගය. නිවන් දකින එක ලේසි වැඩක්ද? නෑ පින්වත්නි මේක මහා ප්‍රඥයන්ගේ වැඩපිළිවෙලක් මහා ප්‍රඥයන්ගේ වැඩපිළිවෙලක් පණ්ඩිත වේදනීයෝ පණිවරුන්ට තියෙන මහා නැනනුවන තියෙන දාර්ශනික භාවයක් තියෙන ජීවිතේම ධර්මයට කැප කරපු පූජා කරපු කෙනෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. මම දන්නේ මම අවබෝධයෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ජීවිතේම ධර්මයට කැප කළා. ජීවිතේම ධර්මයට කැප කළා. දෘෂ්ටිගතව නෙමෙයි විවෘතව. මම මෝඩ තැන්වල හිටියේ නෑ. මේ රැට නොකා හිටියාම නිවන් දකින්න පුළුවන් කියන වගේ මානසික මට්ටම්වල හිටියේ නෑ. ඒ මෝඩ තැන්වල හිටියේ නෑ. මේ රූප දිහා නොබල හිටියොත් නිවන් දකින්න පුළුවන් කියලා එහෙම හිටියේ. හැබැයි එහෙම නොහිටියයි කියන්නත් බෑ වෙනතුනේ. කාලයක් එහෙම තිබුණා. එක වේලක් කාලා හිටියාම නිවන් දකින්න පුළුවන් කෙලෙස් අඩු වෙනවා කියලා මේ කිව්වා. මම ඇත්තටම එක වේලක් කාලා අවුරුදු ගානක් පාසලේ කළා. එන්නද සමහරලාට ක්ලාන්තේ බව ඇති වෙනවා. ඊට පස්සේ සීලය කියන්නේ මෙන්න මේ 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 පද ටිකක් ය මෙන්න මේක රැක්කහම ඉක්මනින් නිවන් දකින්න පුළුවන් මේක පිරිසුදුව තියාගන්න ඕන කිව්වාම ඒකට 100ට 100ක් කැප වෙලත් හිටියා. එවෙන් ඉතින් එහෙම හොයාගන්න බැරි වුණා. ඉතින් ඒකේ කතන්දරේ ගොඩාක් දේවල් තියෙනවා කියන්න. මේ සම්මුති මෝඩකම් ටික. එහෙම නිවන් දකින්න බෑ. නුවණම සම්මර්ෂණය කරලම මේක නිවන හොයාගන්න ඕන. කුමුරක් කරලා බට්ටික උයලා අතට පිඟානක් දෙයි කියලා බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි නිවන් ධර්මයේ හොයන කෙනා. කුඹුරක් කරලා වීටික අරගෙන ඇවිල්ලා හාල් කොටලා ලිප පත්තු කරලා හාල් ගරලා බට්ටිකක් උයාගෙන කන කෙනෙක් වෙන්න ඕන. ඒක වෙනස තේරෙනවද? එක්කෙනෙක් ඉන්නවා ගුඹුරක් කරලා වී හදලා හාල් හදලා ගෙනල්ල දෙයි හාමුදුරුවරු වගේ නේද? ගෙනල්ල දෙයි කියලා බලාගෙන ඉන්න එක්කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා කුඹුරක් කරලා සියල්ල කරලා කෑමත් උයාගෙන අනුභව කරන කෙනෙක් වෙන්න ඕන. අන්න ඒ වගේ අය නිවන් දකින්නේ අර තපන්ගේ අතට ගෙනල්ල දෙයි කියලා බලාගෙන ඉන්න අය නෙවෙයි නිවන් දකින්නේ. පැහැදිලිද? ඒකෙන් අදහස් කරේ අපි අපේ දෝතට නිවන කවුරු හරි ගෙනල්ල දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ. අපි ඒක තේරුම් ගන්න මහන්සි වෙමින් ඉන්න ඕන, කැප වෙමින් ඉන්න ඕන. අනිත් එක තමන්ගේ ස්වરૂපයකින් තමන් ධර්මය සොයන්න ඕන. තමන්ට ආවේනික විදියකින් ධර්මය සොයන්න ඕන. අපි නිවන සොයනවා. හැබැයි ඒ සොයන්න ඕන මෙතෙක් අහපු සියලුම ධර්ම කරුණවල සාරය ඔළුවේ තබාගෙන. ඇයි එහෙම කියන්නේ? ඒ සාරය ඔළුව තබාගෙන ධර්මය හොයන්න කියන්නේ ඔබට මඟ වරදින්නේ. දැන් ලිපිණයක් කවුරු හරි කිව්වහම ලිපිණේ ඔළුවේ තියාගෙන යන්න ඕනද නැද්ද? ඒක මතකේ තියාගෙන යන්න ඕන ඔළුවේ. එහෙම ඒක මොකද ඒක මතකේ තියාගෙන ගියොත් මට පාර වරදින්නේ නැහැ. මතක තියාගන්න නැතුව ගියොත් පාර වරදිනවද නැද්ද? පාර වරදිනවා. ඒ නිසා හොඳට ධර්මයෙන් ගන්න ඒ සාරය ඒ ලිපිනේ හොඳට මතක තියාගෙන යන්න ඕන. ගලප 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 ගැලපෙන්නේ නැති ඒවා අතහැර අතහැර යනවා යන්නේ. ඉස්සරහා වංගුවක් තියෙනවා කිව්වා. එතන පොඩි බුදු පිළිමයක් තියෙනවා කිව්වා. වංගුවක් නම් තියෙන හැබැයි බුදු පිළිමයක් නෑ. මේක වෙන්න බෑ කියලා අපි යනානේ. හරි ලස්සනයි. ආයි තැනකට ගියා. වංගුවක් නම් තියෙනවා එතන මේ බුදු පිළිමයක් නෙමෙයි එතන තියෙන්නේ මේ වෙන රණවිරු ස්මාරකයක් නේ. මේකත් නෙමෙයි. බුදු පිළිමයක් තියෙන තැන ඉන්නේ හැරෙන්නේ කිව්වේ. අන්න ඒකයි අපි ලිපිනේ මතක තියාගෙන ගියාම තියෙන. ඊට පස්සේ දැන් ස්වාමින් වහන්සේ මතක් කරලා තියෙනවා ඔබ නිවන හොයාගෙන යන කෙනෙක් බවට පත් වෙන්න. නිවනේ ස්වરૂප කියලා තියෙනවා, නිවනට නොගැලපෙන දේවල් කියලා තියෙනවා, නිවනට ගැලපෙන දේවල් කියලා තියෙනවා. මේ ඔක්කොම තියාගෙන සොයාගෙන සොයාගෙන යන්න. අහන කෙනෙක් නෙමෙයි නිවන් දකින්නේ, විමර්ශනය කරන කෙනෙක්. ඒ නිසා මේකට කියනවා විදර්ශනා ධූරය. මොකද කියන්නේ විදර්ශනා ධූරය? ධර්ම දේශනා ශ්‍රවණා ධූරය නෙමෙයි, ශ්‍රවණා ධූරය නෙමෙයි, විදර්ශනා ධූරය. දැන් අපේ මහත්තයා ගුරුවරයෙක්නේ නේද? ගුරුවරයෙක්ගේ කරන කාර්යයේදී ගුරුවරයෙක් උගන්වන ක්‍රමවේදයක් තියෙනවා. ගුරු පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. ඒවා ඉගෙන අරගෙන ඇවිල්ලා ගුරුවරු හැටියට උගන්වන පිළිවෙලක් තියෙනවා. ඒ ඉගැන්වීම කරන්න පුළුවන්. මොකද ඒ හැම දෙයකටම ඒකක තියෙන නිසා, සිද්ධාන්ත තියෙන නිසා හරි උත්තරයක් තියෙනවා, හරි ඉලක්කමක් තියෙනවා නේ. ඒ කළුලැලේ ලියලා පොතේ ලියලා දෙන්න පුළුවන්, මේකට උත්තරේ මේකයි කියලා දෙන්න පුළුවන්. ඈ පෙළ පොතට අනුව උගන්වන්න පුළුවන්කම තියෙනවා. හැම දෙයකටම යම්කිසි වර්ණයකින්, හැඩයකින්, ආකල්පයකින් යුක්ත හරි උත්තරයක් තියෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය සීමාවේ තියෙන අධ්‍යාපනයක ස්වභාවය තමයි. ඉතින් ලංකාවේ ඉතින් අපි ඉගෙන ගන්න මොකට ඉගෙන ගන්නවද කියලා දන්නෙත් නැහැ, උගන්වනවා මොකට උගන්වනවද කියලා දන්නෙත් නැහැ. ඒක වෙනම කතාවක්. අධ්‍යාපනය කියන එක අනන්තයි, අප්‍රමාණයි. අපි ඉගෙන ගන්න ඕන අපිට ඕන දේ. ඒක මම මේ සම්මුතිය කිව්වේ. එහෙම නැතුව මේ ලෝකේ කොයි හරි අධ්‍යාපන තිබුණයි කියලා, විභාග තිබුණයි කියලා, උපාධි තිබුණයි කියලා එහෙම කරන්න උවමනාව නැහැ. තවන්ට අවශ්‍ය කරන මොකක් හරි උපාධි ටිකක් ගත්තාම මේ මිනිස්සු වැදගත් මිනිස්සුද නැහැ. තවන්ට උවමනා ටිකයි හැමදාම ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව අර එහෙම වුණොත් අර අනවශ්‍ය දේවල් කොම්පියුටරේ පුරව ගත්ත කෙනෙක් වෙනවනේ. තමන්ට අවශ්‍ය කරන දේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඉගෙන ගන්නවා මිසක්. දැන් මං ඉතිහාසඥයෙක් නම් මං දිගටම පැලෙනකන් ඉගෙන ගන්න ඕනේ ඉතිහාසය. හැබැයි මං ඉතිහාසඥයෙක් නෙමෙයි නං ගණිතඥයෙක් නම්. මම ඉතිහාසයේ මේ අනන්ත ප්‍රමාණ පැලෙන එකයි ඉගෙන ගන්න ඕනේ. ඒ ටික පොඩි සිද්ධාන්තනිකම් මත පිට කියෙව්වම ඔය හොඳටම ඇති. ඒ තැඟවලට ගිහුවාම කියවල බලන්න පුළුවන් ඉතිහාසයේ. ඒ හොඳටම ඇති. එයාට ඒ විෂය ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම දන්නේ ඔහොම අවබෝධයකින් යුක්තව ඉස්සරහදී ළමයි ඉගෙන ගන්නත් පෙළඹෙත්වා, ගුරුවරු උගන්වන්නත් පෙළඹෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක සම්මුතියට දීපු උපදේශයක්. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නිවන රූපකෙන් ඒකකයකින් පෙන්වන්නද? මේ නිවන මොකද? ඒකට උත්තරී මහත්තයයි එක වෙලාවකදී ධර්මය හරීම සරල දෙයක් කියලා කියන්න පුළුවන්. තව වෙලාවකදී ඒක ඉතාම ගැඹුරු අවබෝධ කර ගැනීමට අසීරු දෙයක් කියන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් වෙන්න තුනේ. දැන් අපේ ඇසිපිය ඇසිපිල්ලන්නේ ඇසිපිය තිබ්බට ඇසිපිය අපිට පේන්නේ නෑනේ. ඒ සමීප වැඩි නිසා ඇහි බබ පේන්නෙත් නෑ. සමීප වැඩි නිසා නල්ල පේන්නෙත් නෑ. සමීප වැඩි නිසා කොටින්ම අපේ මූණ අපිට පේන්නේ නෑ. නිවනත් ඔහොමමයි පින්නතුනේ. ඉතාම සමීපව, ඉතාම සරලව, ඉතාම මෘදුව තේරුම් ගන්න තියෙන මේ තරම් සමීප ලස්සන දෙයක් වෙන කොයිවත් නැහැ. නිවන විතර අවබෝධ කරගන්න ලේසිම ලේසි දෙයක් වෙන මොකක්වත් නැහැ. නොමිලේ ලැබිය හැකි එකම දෙයක් වේද? එය නිවන. ඒ වචනේ හරි ගැඹුරු වචනයක්, ඔය සරල එකක් නෙවෙයි. නොමිලේ කියන්නේ ඇයි? මාත්‍යා ගුරුපත් වීම ලැබුවේ නොමිලේද? يعني පුදුම විදියට වේදන් කළනේ අපි ලබන්නේ නේද? ගෙවල් දොරවල් හැදුවේ නොමිලේද? නෑ. ජීවත් වෙන්නේ නොමිලේද? බෙහෙත් ඒක් ගන්නෙ නොමිලේද? නෑනේ. ආහාර පාන ගන්නෙ නොමිලේද? නෑ. වතුර විදුලිය වුණත් නොමිලේ නෙමෙයි. නොමිලේ ලබන්න පුළුවන් එකම දෙයක් නෙමෙයි. එහෙනම් ඒකෙදි අපිට තව ගොඩාක් දේවල් හිතන්න වෙනවා. එහෙනම් වීරිය ඕනේ නෑනේ. නිවන් දකින්න වීරිය කරන්න. වීරිය කරන්න ඕනද නැද්ද? නිවන් දකින්න වීරිය කරන්න ඕනද නැද්ද? හරි. නිවන් දකින්න උත්සාහය නිවන් දකින්න ගොඩාක් හිතන්න ඕනද නැද්ද? මං කියන්නේ ඕනද කියලා කියන්නෙත් නැහැ, නැද්ද කියලා කියන්නෙත් නැහැ. දැන් නිවන කියන අපි වචනයක් දාගෙන තියෙනවා. මේ ලෝකයේ රූපයක් නැති වචනයක් පමණක් ඇත්නම් එය නිවන කියන වචනය පමණයි. මාතේ කියන්නකෝ රූපයක් නැති වචනයක් වෙන මොකක් හරි. අපිට කියන්න පුළුවන් අවකාශය කියලා කියන්න පුළුවන්. නමුත් අවකාශයටත් අවකාශ රූපයක් තියෙනවා. මොකද අර මේ ඝනත්වයෙන් වෙන් කරගත්ත, දිත්තේ වෙන් කරගත්ත ස්වභාවයකනේ අවකාශය කියන්නේ. එතකොට ආකාශ රූපයක් හට ගන්නවා. එමනම් අපි මුලින් මතක් කරේ මොකක්ද? රූපයක් නැති වචනයක් වේද, ඒකම ලොව තියෙන එකම වචනේ නිවන. නිර්වාණය කියන වචනේ තියෙන ලෝකේ රූපයක් නම් වෙන්නේ නැති වචනයක්. අනිත් ඕනම දෙයකට රූපයක් වෙනවා. කොස් ගහ රූපයක් ආවා. දෙල් ගහ රූපයක් තේනවා. ආ අන්න හරි. නාම රූප කියන්නේ මේකට තමයි. ඉතින් ශරීරය කිව්වත් නාම රූපයක් තමයි. හිත කිව්වත් නාම රූපයක්. ඇහැ කිව්වත් නාම රූපයක්. කොම නාම රූප. පංචස්කන්ධ කියන්නේ නාම රූපයක් තමයි. ඒකට අර පංචස්කන්ධෙට විතරක් ඒක දාගන්න එක නෙවෙයි වැරද්ද. ඔක්කොම ඕනම තැනක තියෙන නාම රූප දෙකක්. මේ ජීවත් වෙලා ඉදි නිරෝධ කරන්න පුළුවන් නාම රූප දෙකක් අඳුන ගන්න. ජීවත් වෙලා ඉදි නිරෝධ කරන්න බැරි නාම රූප දෙකක් දාගත්තොත් මරණ කම්ම නිරෝධ කරන්න බැරි සුවිශේෂී වෙනතුනේ. ඒක මේ අදම දේශනා කරපු අලුත්ම දේශනාවක්. මොකක්ද? වචනයක් පමණක් ඇති රූපයක් නැති එකම ලෝය ඇති වචනය. ඔව්, නිවන. රූපයක් පෙන්වන්න බැරි. ඒ නිසා ඒක විශේෂයෙන්ම අද විශ්වයෙන් පහළ වෙච්ච නැවුම්ම වචනයක්, මේ දේශනාවක්, ඒ කොටස. අපිට ද කියන ප්‍රශ්නයට මහත්ය ළඟට උත්තරයක් ඇතිනේ. මහත්යගේ උත්තරේ මොකද්ද? ඒ ඔක්කොම පණවන්න පණවන පුජ්‍යලයාත් පණව ගන්න ඕන නේනේ. දැන් අපි නිලයක් පණව ගන්නවා. ඊට පස්සේ නිලයේ තියෙන දේවල් පණවගෙන වැඩ කරනවා. දැන් මාත්‍යා විදුහල්පතිවරයෙක්ට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් කියලා පණව ගන්නවා. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ වැඩ කරනවා. අන්න හරි. ඊට පස්සේ මම කියලා කෙනෙක් පණව ගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ පැනවීමෙන් පස්සේ කරන වැඩ ටිකක් තමයි අර පැනවීම ඔක්කොම. එහෙනම් ඉස්සෙල්ලා ධූරය පණව ගත්තානේ. ධූරය කියන්නේ තත්වය. නිලය පණව ගත්තා. නිලය පණව ගත්තට පස්සේ නිලය වැඩ කළා. මම පණව ගත්තා, මගේ වැඩ කළා. ඉතින් මම පනවා ගැනීම සැපද සුවද දුකද? ඔබම තේරුම් ගන්න. මම පනවා ගැනීම, මමයා පනවා ගැනීම සැපද දුකද? දුකයි. මටත් එහෙම තේරුණා. මටත් මුල් කාලෙදි හිතුණා වැඩිකාරයෝ යාළුවා වෙන්නේ නැති, හිතවත්තු වෙන්නේ නැති, අර මේ ඥාතිකයෝ එහෙම නෙමෙයි. පස්සේ බලාගෙන යනකොට නෑ, වැඩිකාරයා මේ මම පනවා ගැනීම, මගේ හිත. ඒ නිසා මම ඈත් කළ යුතු මිත්‍රයා ඈතින් නෙමෙයි දැක්කේ මා ළඟම. එන්නේ ඉන්නෝ පාප මිත්‍රයෙක් ඈත් කළ යුතු එක්කෙනෙක්. කවුද? මමයා ඈත් කරන්න ඕන, මමත්වේ නැති කරන්න ඕන. අන්න එයා නැති කරොත් එහෙම මට සැනසෙල්ල ඉන්න පුළුවන් කියලා අන්න ඒ අභියෝගය ගත්ත නිසා තමයි අපි මේ මමයා එළවීමේ වැඩපිළිවෙලට ගියේ. නැත්තම් මෙතෙන්ට එන්නේ නැහැ අපේ මහත්තයා කවුරුත් ලේසි කෙනෙක්. ඔක්කොම ලෝකෙටනේ දොස් කියන්නේ. තමන්ගේ බඩේ අමාරුවටත් දොස් කියන්නේ දේශපාලනයට. එහෙම නැත්තම් ආගම දහමට. එහෙම නැත්තම් කාට හරි. ඒක නිසා මේ තමන් ළඟ විශාලම දුක් විඳින ශක්තිය තියෙන්නේ තමන් ළඟ. දුක දෙන කෙනා ඉන්නේ තමන් ළඟ. තමාමයි දුක දෙන කෙනා කියලා තේරුම් ගන්න ඕන. මොන හරි අඩුපාඩුවක් තියෙනවද? නොතේරෙන තැනක් තියෙනවද? සම්මුති වටිනාකම් දැනගෙන ඒව භාවිතා කරන්න. සම්මුති වශයෙන් දැනගෙන ඒක භාවිතා කරන්න. තමන්ටම තේරෙන්න ඕන තමන් මේ තුල රැඳිලා ඉන්නවද නැද්ද කියලා. තමන්ටම තේරෙන්න ඕන තමන් රැඳිලා ඉන්නවද නැද්ද කියලා තේරෙන්න ඕන. තමන් රැඳිලා නැත්තම් එච්චරයි. ඈ තමන් රැඳිලා නැත්තම් එච්චරයි. මම මගේ ආත්මය. මේ ඔය පරණ මමත්වයේ වගේ දේවලුත් එකතු කරනවා නම් අන්න අර වගේ ලොරියකට දෙන්න පුළුවන්. ඈ පරණ ඉරිසියාව, පරණ ක්‍රෝධය, පරණ මාන්නය එකතු කරනු ලැබේ. තේරෙනානේ? පරණ තහඩු වගේම පරණ මමත්වය, පරණ ඉරිසියාව, පරණ ක්‍රෝධය, පරණ භාර්යාවරු එකතු කරනු ලැබේ කිව්වනම් එහෙම දෙන්න තිබ්බා මොකටද? අපේ මහත්තයගේ ප්‍රශ්න නිරවුල් වුණාද කොහොමද? නමුත් අපි ඒක වාචික වශයෙන් භාවිතා කරනවා නිවන කියන වචනේ රූපයක් නැතුව. හොඳට මතක තියාගන්න ඕන නිවනට නාම රූප දෙකම නැහැ. නිවනට නාම රූප දෙකම නැහැ. නමුත් අපිට සම්මුති වචන වලින් යන්නට පුළුවන් දුර පරිමේ ගිහිල්ලා එතරම් වචනයක් ඉතුරු වෙනවනේ. අන්න හරි. ඒක නිසා තමයි නිවන් දකින්න කෙනා වචනේ ඉක්මවා දකින්න ඕන කියලා කියන්නේ. ඔන්න එතන පටලැවිල්ලත් ඔන්න ලිහලා දුන්නා. දැන් ඉතින් කින් කුසල ගවේසි කින් සත්‍ය ගවේසි කින් සත්‍ය ගවේසි. දැන් ඕක සොයාගෙන යද්දි සම්මර්ෂණ ඥානෙන් හැමදේම පැහැදිලි වෙලා යනවා. මේ විදර්ශනාව කියලා කියන්නේ සද්ධර්මය කියලා කියන්නේ උදක ප්‍රසාද මාණික්ක වගේ කියලා උපමා කරලා තියෙනවා. ඉසිගේ කාලේ මිනිස්සු රජවරු පොඩි මැණික් ගලක් වගේ එකක් අරන් යනවලු ගමන් යද්දි ඕන මඩවලක මීහරක් ලැගලා ඉන්න මඩවලකට හරි මේක ගිහිල්ලා දානවා. දාල් පොඩි වෙලාවක් ගියපු ගමන් අර මඩවලේ තියෙන ඕම් වතුර ටිකේ තියෙන මඩ වර්ග කුණු වර්ග ඒවා යම් කිසි තියෙනවනේ ශක්තියක ඒක පොළොවට උරාගෙන ජලය පැහැදිලි වෙනවා. ඒක නිසා උදක ප්‍රසාද මාණික්ය කියන්නේ ඒකයි. ජලය පිරිසිදු කරන මැණිකක් වගේ කියලා. සද්ධර්මයේ හරියට අපි තේරුම් අරගෙන වටහාගෙන ඥානණය කරගත්ත ගමන්ම වටහාගත්ත ගමන්ම හිත පැහැදිලි වෙලා යනවා. හිත ප්‍රසාදයටපත් වෙනවා. අවිද්‍යාව නැමැති මඩ වගුර විද්‍යාවට පාල වෙනවා. විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී. ආලෝකෝ කියන්නේ පැහැදිලි වීමකට. අපි අපැහැදිලි තැනකට අන්ධකාරය කියන්නේ පැහැදිලි තැනකට භාවිතා කරන වචනයක් නිසා එහෙම නැතුව මේ එලියක් එන්නේ නැහැ. පැහැදිලි වීම හිතේ නිර්වෘල් වීම මග නොමග පෙනීම මග්ගා මග්ග ඥාන දර්ශන වගේ කියන වචන වලින් පාවිච්චි කරලා තිනවා. පැහැදිලි වීම කියන එක ඇති වෙනවා. එහෙනම් ඉස්සරහටත් දැන් අද පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ඉස්සරහට ආව. දැන් හෙට දවසේ ඔයිට වඩා ඉස්සරහට යන්න ඕන. ඔව්. එහෙනම් හොඳයි මහත්තයාට බෝපෙන්. මොසාර. අපේ මේ නෝනා ඉන්නකෝ ඔබතුමිය. අපි හිතුව හාමුදුරුවෝ මේ 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 කියෝගෙන කියෝගෙන කියලා මටම එපා වෙනවා. මටම එපා වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා දැන් මේ අත්තුත් එක්කම මේ තියෙන ප්‍රශ්නයක් කතා කරලා මේ මේක විසඳ ගන්න එක හොඳයි. මට මතකයි මේ මම පොඩි කාලේ භාවනාවක් දෙනේවා පුරුදු වීමටත් එක්කම එක හාමුදුරු කෙනෙක්ගේ වැඩසටහනක් බාර අරගෙන මම කරගෙන ගියා. අවුරුද්දක් දෙකක් විතර කරලා මට හිතුණා මේ විසුත් එක සාකච්ඡා කරන්න ඕන කියලා. සාකච්ඡා කරන්න ඕන කියලා මම ලෑස්ති වුණාම 180කටම කන් ඇහෙන්නේ. අනිත් අය ඇස්පේන්නේ වයසකයි. මම මෙතෙක් කාලයක් කියපු දේවල් තේරුණාද කියලා ඇහුවා. මේ මිනිස්සු කියනවා අනේ හැමදේම අපිට තේරුන්නේ නැහැ කියනවා. ඉතින් අනේ එහෙම කවදාවත් අපි නොවෙන්න ඕන. අපි කියන දේ ඉස්සෙල්ලම තමන්ට ගැළපෙනවද තේරෙනවද කියලා අහන්න පුළුවන්. එහෙමයි. අපේ නෝන මහත්මයාගේ තත්ත්වය කොහොමද? දැන් හොඳින් සතුටෙන් දුකෙන් සැපෙන් වාසය කරනවද? ඔව්. හැම මොහොතකම දකිනවා. මොනවද දකින්නේ? තමන්ට එන සිතුවිල්ල හැම මොහොතකම දකිමින් ඉන්නවා. ඒක නින්දක් නෑනේ. දැන් අපි හිතමුකෝ අපි පාරේ යන වාහන හැම මොහොතකම දැක දැක බල බලා ඉන්න අපි කල්පනා කරොත් එහෙම. අපිට වෙන වැඩක් නෑ. මෙතෙන්ට ඇවිල්ලා වාඩිලා පාර දිහා බලන් ඉන්නේ වෙන්නේ නේ. තමන් ගෙදර ස්තූපුවට ඇවිල්ලා වාඩි වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. පාරේ යන හැම වාහනයන් දිහා බලන් ඉන්නවා. අතෙන්ද ගියා, අතෙන්ද ගියා. කවුරු හරි කියන්නත් ඉඩ තියෙන අර ගෑනුගෙන මේ මේ පාරේ තියෙන දේවල් ඔක්කොම බල බලා ඉන්නවා. වෙන වැඩක් නෑ කියලා කියන්නත් ඉඩ තියෙන. එහෙම ඉන්නව නේද අර මේ තමන්ගේ ගෙදර වැඩ කරන්නේ නැතුව එහා පැත්තේ තාප්පෙන් ඔළුව දාලා බල ඉන්න. දැන් මෙතන මම පාවිච්චි කරා. ඉතින් ඒ වගේ ඒ උදාහරණයක් වශයෙන් සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා එහෙම බල බලා එහෙම ඉන්න ඕනද? එහෙම හාමුදුරුවෝ දේශනා කරලා තියනවාද? මට ඔයලා දෙන්න මගේ දේශනාවක ඔය බහරි බල බලා ඉන්න ඕන සිතුවිලි එහෙම මොකක් හරි කියලා තියෙනවා. ඒ විවේකයක් නැහැ. මේක ඇති වෙන ඒවා නැති වෙන ඒවා බල බල ඉන්නවා. මොකද බල බල ඉන්නේ? හරි, මොකද්ද ප්‍රතිඵලේ? බල බල හිටියාම තියෙන ප්‍රතිඵලේ මොකද්ද? සිහිය පවත්වා ගන්න. මොකටද සිහිය පවත්වා ගන්නෙ? සිහිය පවත්වා ගැනීමේ ප්‍රයෝජනය මොකද්ද? එහෙම අහන්න අයිතියක් තියෙනවනේ. ඕනම කෙනෙක් මොනවා හරි දෙයක් කරනවා නම් අපිට අහන්න අයිතියක් තියෙනවා. ඔබ ඔය දේ කිරීමේ ප්‍රයෝජනය කවරක්ද කියලා අහන්න පුළුවන්නේ. ප්‍රයෝජනය කවරක්ද කියලා අහන්න පුළුවන්. ඒ නිසා සිහිය පවත්වා ගැනීමේ ඔබ දක්නා ආකාරයට මම මේ අමාරු විධාන පහසු කරන්න අහනවා නෙමෙයි, මත් ධර්මයේ මතු කරන්න අහන්නේ. ඒකේ හරි දෙයක් තිබුණොත් අපි හරි කියලා තේරුම් ගමු, අඩුපාඩුවක් තිබුණොත් හදාගමු. හැදෙලිනේ. ඔව්, අපහසුතාවයටපත් කරන්න කරන වැඩක් නෙමෙයි. තමන් ගොඩාක් සීරියස් වෙලා ඉන්න ඕනේ නැහැ. ඒත් අපි දෘෂ්ටිගත වෙන්න ඕනේ නැ නේ. අපි භාවනාවක් අල්ලගෙන කරගෙන හිටියත් ඒ භාවනාව තුළ වුණත් අපි එහෙම දෘෂ්ටිගත වෙලා ඉන්න ඕනේ. හැම තිස්සෙම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න, තියෙන දෙයක් අස් කරගන්න, වෙනස් කරගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. අපි ගත්ත උත්තරේම හරි කියලා එහෙම ඉන්න ඕනේ නැහැ. ලෝකෙ රවුම් වෙන්න පුළුවන්. අපි ලෝකෙ රවුම් කියලා බාරගෙන තියෙන හැබැයි ආයි මොකක් හරි එකක් ඇවිල්ලා කිව්වොත් එහෙම ලෝකෙ වෙන මොකක් හරි හතරස් කියලා හරි කිව්වොත් අපි ඒකත් බාරගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. පැහැදිලි කරලා දුන්නොත් එහෙම. ඒක එහෙම නෙමෙයිද? ඒක එහෙම තමයි. මොකද අපි ලෝක රවුම් කියලා දැකලා ලෝක රවුම් කියනවාද අපි? අර පොළොලින් පෙන්නපු නිසායි, කැමරාවෙන් අපි ටීවී එකෙන් දැකපු නිසායි අපි ඉතින් හිතන ලෝක රවුම් කියලා. ඒ නිසා අපි වෙනස් වෙන්න හැමතිස්සෙම ඉඩ දීලා ඉන්න ඕන කියන කාරණේ තමයි මතක් කරනවා. ඇයි සිහිය පවත්තන්නේ? ලෝභ දේශ මොහ ආවම ඔන්න ඕකට කියනවා අපි මනස කන්ට්‍රෝල් කරනවා නේ, පාලනය කරනවා කියලා පාවිච්චි කරන්නේ. ඕකට තමයි මනස පාලනය කරනවා. මනස පාලනය කරනවා බොහොම හොඳ වැඩක්. එක්තරා අවස්ථාවකදී බොහොම හොඳ වැඩක්. හා, පාලනය කිරීමට කියන්නේ කර්මය කියලා. ඔව්, මනෝ කර්මය කරනවා, කර්මණය කරනවා, පාලනය කරනවා. තේරුණාද? මනස පාලනය කරනවා, කර්මණය කරනවා. ඔබතුමී යම් යම් දේවල් පාලනය කරන ගොඩක් දේවල් ඇතිනේ. රැකියාව, රැකියාවේ යම් නිලයක් ලැබිලා ඇති. නිලය ඔබ යටතේ ඉන්න අය ඇති. එහෙම නැත්නම් ඔබගේ ශේස්ත්‍රීය වගේ කීම් ටික ඇති. ඒ ටිකත් ඔබ මොකද කරන්නේ? පාලනය කරනවා. ඔබට නිවසක් ඇති, මල් පැලෙන් ඉඳන් වගා කරන්න, ඒ වගේ පොඩි පොඩි දේවල් කරන්නත් ඇති. ඉතින් ඒවත් මොකද කරන්නේ? වගා පාලනය කරනවා, නිවස පාලනය කරනවා, පවුලක් ඇති පවුල් පාලනය කරනවා. හරි. ඊට පස්සේ කාර් එකක් ඇති කාර් එකත් පාලනය කරගෙන පාර යනවනේ. ඒකත් පාලනය කරනවා. කොහොම පාලනය කරන ඇති? ඒක අතර එයා ආවා ජීවිතෙත් පාලනය කරනවා, ආහාරත් පාලනය කරනවා. හොඳයි. එතකොට මනසත් සිතිවිලිත් පාලනය කරන. කවුද මේ පාලනය කරන්නේ? මම පාලනය කරන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ මම පාලනය කරන්නද මම නැති කරගන්නද? මම නැති කරගන්න. මම නැති කරගන්න ආවනම් මොකටද පාලනය කරන්නේ? තේරෙනවද? මොකටද පාලනය කරන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ මම පාලනය කරන්නද මම නැති කරගන්නද? මම පාලනය කරන්න ගියොත් අපි කරන්නේ මම යට සංඥාවක් දෙනවා. සංඥාවක් දීලා උඹ මේ වැඩේ කරපන්. අපි වැඩ ගන්න එහෙමනේ. අපිට නිලයක් දෙනවා. නිලේ දීුණාට පස්සේ මේ දේ කරව. කරපන් කියනවට වඩා හොඳන්නේ කරව කියලා කිව්වම පියා ගන්න. කරව කියලා කිව්වම කරනවා. තේරුණාද? මේ hina වෙවි කියවට හරි බරපතල කාරණයක් නේ. කියන්නේ කරව. ඒ වගේම අපි මනසටත් දීලා තියෙනවා කරව. මේක කරව. ඒකට කියනවා කර්මකාරය. කර්ම කරන්නා කරවන්නා. ඔන්නෝම පාලනය කරලා එකක යන ගමනකට කියනවා අපි දියුණු වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් අපි ඉස්සරහට ගමනක් යනවා කියලා කියනවා. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් අහපු ලස්සන ප්‍රශ්නයක්නේ. දෙපයින් නිවනට යා හැකිද? මේක හරි ගැඹුරු ප්‍රශ්නයක් වෙනවා. උත්තරයක් දෙන්නකෝ බලන්න. හැමෝගේම උත්තරේ මොකක්ද? දෙපය කොහෙද තියෙන්නේ? පණ්ඩිතයෝ අහන ප්‍රශ්න විනතුනේ අමුතුම ක්‍රමයකට අහන්නේ. අහන්නේ මෙන්න මේ උත්තරේ තියෙන්නේ අභ්‍යවකාශ කෙළවරේ. ඒ වගේ දේවල් තියෙනවා මේ මේ සමාජයේ. ඒකේ හරි ගැඹුරයි. හැබැයි මේ මිනිස්සු ඒවට ඒක භාවිතා කරන්නේ. හොඳ දෙයකට භාවිතා කරලා නැහැ. මල්ලිට කන්න ඕනද කියලා හැම මොකද අර්ථය? නාට්‍යයක් තියෙන්නේ. තේරෙනනේ? කන්නවල මල්ලි කාලද ආවේ කියලා දැව්වාම ඒක වෙනම මොකක් හරි ප්‍රශ්නේ උත්තරයක් තියෙන එක ඇස්සේ. ඒ වගේ ස්වરૂපයක් තියෙන ඊට වඩා දසදහස් ගානක අරුතක් තියෙන විදියට තමයි පඬුවරු මේ ප්‍රශ්න විචාරලා තියෙන්නේ. දෙපයින් නිවනට යා හැකිද? දෙපයින් නිවනට යා හැකිද? හදෙන් ඔබ දෙපයින් නෙමේද යන්නේ කියලා හොඳට බලන්න. පාලනය කරනවා නම් ඒ හැම දෙයක්ම ඔබ සතුයි කියලා ගත්ත දෙයක් හැරෙන්න ඔබ පාලනය කරන දේවල් තියනවද? දැන් ඔබේ රාජකාරියට අදාළ නැති දේවල් වලට ඔබ ඇඟිලි ගහලා ඒව පාලනය කරන්න යන්නේ නැහැ නේ. ඇයි ඒ? ඔබට රාජකාරියට අදාළ කොටස තමයි මේ පාලනය ඔබ වෙන්නේ. ඒ වගේම ඔබේ ගෙදර පාලනය කරන ඔබ අල්ලපු ගෙවල් වල මල් වැටවල් හදන්න යන්නේ නැහනේ. මගේ ගෙදර මල් වැට හදා ගන්න. එතකොට මේ පාලනයක් ඇතුලේ ග්‍රාම්‍ය වෙන තව රහසිගත දෙයක් තියෙනවා. ඒ තමයි ඒ පාලනය කරන හැම දෙයක්ම මොකද්ද? මට අයිති. හරිද? වැරදිද? ඔබට අයිති නැති දෙයක් ඔබ පාලනය කරනවද? නැද. අපි හිතමුකෝ ස්වාමි පුරුෂයේ බිරිඳක් හරි ඔය පාලනය කරන්න පටන් ගන්න අයිතියත් එක්කනේ නේ. යන්නේ මේක අර මේ කියලා කියන්නේ ඒ අයිතිය මත තමයි පාලනයන් හැමදෙස්සෙම සිද්ධ වෙන්නේ. අපි අනුන්ගේ වාහන එලවන්නේ නැහැ, අපේම වාහන එලවගෙන යනවා. ඒ කියන්නේ ඒකත් අයිතිය මතනේ පාලනය කරන්නේ. එහෙනම් පාලනයක් ඇතුලේ තියෙන සැඟවිච්ච අරුත මොකද්ද? අයිතිය මගේ අයිතිය. ඉතින් බුදුහාමුදුරු එහෙම දේශනා කළාද? එහෙනම් මොකටද දේශනා කරන්නේ? නැති දේවල් කරන්නේ. මේක හරියට තේරුම් කරගන්න ඕනේ. දෙයක් තේරුම් ගන්නකොට ඒක අඩමාණ්ඩ තේරුම් ගන්නත් හොඳ නෑ. පොඩ්ඩක් තේරුම් අරගෙන අතාරින්නත් එපා. ටිකක් හොඳට තේරුම් අරගෙනත් අතාරින්න එපා. පරිපූර්ණ පරිශුද්ධව ඒදී තේරුම් ගන්න. පැහැදිලිද? මොනවා ධර්ම කරුණක් වුණත් තේරුම් ගනිද්දී ඒකේ පාරිශුද්ධ විදියට මේක තේරුම් ගන්න පින්නතුනේ. ඊට පස්සේ ඒක ඉවරයි, එතන සම්පූර්ණයි. එවනම් පාලනය කරන හැම තැනකම අයිතියක් තියෙනවා. දැන් ඔබේ මනසට සකසෙන්නේ මොනවද කියලා බලන්න. සකස්ම පාලනයක් කරන හැම තැනකම අයිතියක් තියෙනවා නම් මම නිවන් දකින්න මොනවද කරන්න ඕන? අයිති කරගන්න මාර්ගයක් බුදුහාමුදුරුව පෙන්වුවේ නෑ. අයිති නොකරගන්න කියලත් නෙමෙයි මෙතන පෙන්වුවේ, අයිතියක් නැති බව. අයිති නොකරගන්න නෙමෙයි කියන්නේ අයිතියක් නැති බව. අපේ මිනිස්සු තණ්හාව නැති කරගන්නේ හරි අපූරු ක්‍රමයකට. තමන්ගේ තණ්හාව නැති කරනවා, තවත් කෙනෙක්ගේ තණ්හාව ඇති කරලා. ඒක තණ්හාව නැති කර ගැනීමක්ද? එහෙම එකක් නෙමෙයි. එහෙම තණ්හාව දීමක් නෙමෙයි. මගේ අයිතිය නැති කරගෙන මම තව කෙනෙකුට අයිතිය පවරනවා. එතකොට අයිතියක් නැති කෙනෙක්ද එයා? පින්නතුනේ අපි කියලා තියෙන ඔබට අතහරින්න අයිතියක් නැත. ලෝකෙ මං හිතන්නේ මං දන්නේ මං විතරක් වෙන්නේ නැති මේ වාක්‍ය ප්‍රකාශ කරන ලෝකේ ඉන්න එකම එක ස්වාමීන් වහන්සේ මහා දාර්ශනිකයා නේද? දාර්ශනිකයා මං විතරක් වෙන්නේ නැති ලෝකෙම අතහැරීමට අයිතියක් නැත කියලා ප්‍රකාශ කරන එකම. ස්වාමීන් වහන්සේ අතරින්න දෙයක්වත් නැහැ. එහෙනම් මොනවද අපි කරන්න ඕන? දැන් අර ටික කර කර හිටියේ ඇයි එහෙනම්? සිතිවිලි දිහා බල බල ඉන්නවා, ඒවා පාලනය කරනවා, කන්ට්‍රෝල් කරනවා. ඇයි එහෙම දෙයක් කරන්නේ? අපි එහෙනම් සිත මගේ කියලා අරගත්ත ස්වභාවයක් එතන දකින්න තියෙනවා. දැන් ඔබ අනුන්ගේ ළමයි රකින්නවද? නෑ. ඒ අයිතියක් නැති නිසානේ. ඔබේ ළමයි ඔබ රකින්නවද? රකින්නවා. ඒකට හේතුව අයිතියක් ඇති නිසා. එහෙනම් ඔබ රකින්න තැන, පාලනය කරන තැන ග්‍රාම්‍ය වෙනවා. මම මගේ ආත්මය කියලා ටික අරගෙන තියෙනවා. ඒ නිසා මේ ටිකක් මගේ ළමයි නෙමෙයි කියලා දකින්න, මගේ ඉඩකඩන් නෙමෙයි කියලා දකින්න, මගේ හිත නෙමෙයි කියලා දකින්න. එහෙම වුණාම හැමදේම එක වගේ තමන්ගේ වගේ තේරෙන තැනකින් කරුණාව උපදිනවා. අර බුදුහාමුදුරුවන්ට රාහුල කුමාරයාත්, දේවදත්තත්, සුනීතත්, සෝපාකත් එක වගේ දයාවකින් ගන්න පුළුවන් කියන්නේ ඒකනේ. දැන් ඔය මව්පියන්ට එහෙම එකක් නැහැනේ. තමන්ගේ දරුවට පණ ඇරලා ආදරය අනිත් එකට නැහැනේ. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ දයාව මතුවෙච්ච තැන වෙනස්. ඔයත්තන්ගේ හිතේ මතුවෙන දයාව, කරුණාව, ප්‍රේමය මතුවෙන තැනින් නෙමේ. ආර්ය ශ්‍රාවකයාගේ දයාව මතුවෙන තැන වෙනස්. අනේ එතනින් ඒ දයාව පහළ වෙන්න විද්‍යාත්මකව තේරුම් කරගන්න ඕන. මේක අර සම්ප්‍රදායික විදියට මගේ කරගෙන පාලනය කරනවට වැඩිය සියල්ල මගේ නොවේ. ඒ දත්ත දකිනවා. දකිමින් ඒ වුණාට මේ වගේ වැඩත් කරනවා. ආ මොනවද කරන්න ඕන කියලා කල්පනා කරනවා. ඔව්. ඇයි අපි කරන්න දෙයක් හොයන්නේ? ඇයි අපි කරන්න දෙයක් හොයන්නේ? මෙහෙම ජීවිතේ මාර්ගඵල හරේ වෙන තත්වයකට පත්වීමක්, තනතුරකට පත්වීමක්, ඵලයකට පත්වීමක් අපේක්ෂා කරන්න එපා. එහෙමනොත් ඒ ගමන යන්නේ මමයා. ඒක හදා ගන්න ඕන. හිත ඇතුලෙන්ම හදා ගන්න ඕන. පිටින් හදාගත්තට මදි. පතුලෙන්ම හදා ගන්න ඕන. මොකද මේ හිත හදන දේ අපි කරන්නේ, මේ අපි හදා ගන්න හිත කාටවත් පේන්නේ නෑනේ. ඒක අපි හදාගන්නේ අපිට පේන්න. අපි මූණ පාට කළා නම්, ඇඳුමක් ඇඳනනම් ලෝකෙට පේනවා, අනිත් අයට පේනවා. නමුත් හිත හදාගත්තොත් ඒක කාටවත් පේන්නේ නැහැ. ඒක තමන්ට විතරයි පේන්නේ. තමන්ට භුක්ති විඳින්න හදාගන්න ඒක. ඒ නිසා මම උත්සාහ කරේ ඒක මම හිතන්නේ මම. මම ලෝකෙට පේන්න මං කාලයක් ඇඳා, පැලඳා, ඒ සෝබන දැම්මා. තේරුණා නේද? රුපියල් 10ක් වගේ පර්ස් එකේ දාගෙන ලොකු පිම්බිච්ච පර්ස් එකක් පිටිපස්සේ දාගෙන යන කාලයක් තිබුණා. ඒ ලෝකෙට පේන්නේ එහෙම දේවල් කරගෙන හිටියා. මේ මට පේන්නේ අපි මේ හිත හදාගන්නේ කාට පේන්නද? තමන්ටම පේන්නේ. තමන්ටම සැනසෙල්ල ඉන්න, තමන්ටම පේන්න තමයි හිත හදාගන්නේ. දැන් මේකේ ක්‍රියාවක් බලාපොරොත්තුෙන් හිටියොත්, කර්මස්ථානයක් බලාපොරොත්තුෙන් හිටියොත්, භාවනාවක් මගින් බලාපොරොත්තුෙන් හිටියොත්, ඔබ බලාපොරොත්තු වන දේ ඉෂ්ට වන්නේ නැත. ඒ කියන්නේ අර නාට්‍යාමි හැමදෙස්සෙම ගෝණියක් බලාපොරොත්තු වෙනවනේ. නාට්‍යාමි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ගෝණියක්. අර කොක්කක් තරම් ඇවිල්ලා තියෙන්නේ මෙහෙම. කොක්කක් තියෙනවා. ඒ කොක්ක ගහගත්තා නේද? කරේ තියාගත්තා. ඉතින් හැමදෙස්සෙම ගෝණි තියෙනවද, ගෝණි තියෙනවද කියලා හොයා හොයා ඉන්නේ. ඒ නිසා මෙහි එන්න එපා නාට්‍යාමිල. ආමුදුරනේ අපිට මේ මොකක් හරි කර්මස්ථානයක් හරි මොකක් හරි එකක් දෙන්න අපිට මේ කර තියාගෙන දුවන්න. නාට්‍යාමිලාද ඇවිල්ලා ඉන්නේ. මේ දුවන නාට්‍යාමිලාට කියන්නේ ඔය ගෝණිත් තියන්න බිම. ගෝණි නම් ගොඩක් අය තියලා ඉන්නේ. හැබැයි කොක්ක අතේ තියන් ඉන්නේ. හාමුදුරන්ට හරි කොක්කක් අදින්න පුළුවන් ද බලන්න.
ඒ කියන්නේ කොක්ක අතේ තියන් ඉන්නවනම් එකෙන් අදහස් වෙන්නේ කොයි වෙලාවක හරි මේ යක ගෝණියක් අර තියා ගන්නවා. තේරෙනා නේද? සුනීතට මේ කිව්වෙත් ඒකනේ. සුනීත කුණු කද බිමින් තියන්න. කුණු බිමින් තියන්න නෙමෙයි කුණු කද බිමින් තියන්න. ඉස්සර කුණු ගෙනිලා තියෙන ඉතින් ඔය වගේ ට්‍රැක්ටර් අර මේ මොකුත් නැහැ. අර කදේට තමයි කුණු එකතු කරගන්නේ. ඒක කර තියාගෙන මිනිස්සු යනවා. කුණු කද බිමින් තියන්න. අතීත කුණු කන්දක් පිටිපස්සේ තියෙනවා. අනාගත කුණු කන්දක් ඉස්සරහා තියෙනවා. මිනිහා මැදින් උස්සගෙන යනවා. කුණු කද බිමින් තියන්න. ඒක ඇත්තටම එතන පැහැදිලි වෙන්නේ එයා කර තියාගෙන නෙමෙයි වෙලාවේ කුණු කද හිටියේ. මම එච්ච සිද්ධිය මම කියන්නම්කෝ. අර අඟුලිමාලගේ සිද්ධිය වගේමයි. නැත්තම් ජීවිතේ අවබෝධ වෙන්නේ නැහැ. එයා කුණු කද බිමින් තියලා කුණු අදින අය බුදුවරයෙක් ශාස්ත්‍රීය වංශයේ අය මේ පූජකයෙක් වගේ අය එහෙම නැත්තම් රජ කෙනෙක් උසස් කුලයක කෙනෙක් කෙනකොට ඒ ප්‍රාථමික කුලවල ඉන්න මිනිස්සු පාරෙන් කැලේට පනින්න ඕන. තේරුණානේ? මූණට ඉන්න බෑ. හිටියොත් කසපාරවල් දරදඬු නීති හම්බ වෙනවා. ඒ නිසා කැලේට පනින්න ඕන. තේරුණා නේද? කැලේට පනින්න ඕන. ඉතින් මෙයා කුණු කද එහෝම අයිනකින් තියලා මෙයා පාරෙනුත් එළියට පැනලා වැඳගෙන හිටියේ. කාටද? මේ උසස් කුලේක මේ බුදුරජාණන් වහන්සේට. මං වගේ කෙනෙක් මේ කුණු කද තියා මේ කුණු කද තියාගෙන හිටියේ නෑ. ඒ කද බිමින් තියලා ආයෙට පැනලා වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ පොඩි කොල්ලෙක් මෙහෙම හිටියට කැහැට කොල්ලෙක් මේ කොල්ලට පොඩ ප්‍රඥාව තියෙන කොල්ලෙක්. උගත්කම නෙමෙයි හොඳේ ප්‍රඥාව. උගත්කම කියන්නේ වෙනම ශේස්ත්‍රයක්. උගත්කමෙන් නිවන් දකින්න බෑ. ප්‍රඥාවන්ත නිවන් දකින්න තියෙන්නේ. දැන් මං ගත්තත් මං උගතෙක් නෙමෙයිනේ. මම මේ ලෝකේ තියෙන ලට්ටපට්ට ඔක්කොම මන් දන්නේ නැහැ. මන් දන්නවද? ඔයත් දන්නවද? ඔයත් ඔයත්ගේ ශේස්ත්‍රය විතරයිනේ දන්නේ. අනිත් ශේස්ත්‍ර දන්නේ නැහැ. බල්බ් එකක් දාගන්නත් දන්නේ නැහැ සමහරලාට. ඉතින් ඒ නිසා මේ කවුරුවත් ලෝකේ එහෙම දන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාව කියන්නේ වෙනම දෙයක්. ප්‍රඥාව කියන්නේ මොකක්ද? එයාට හොඳ සංවේදීතාවයක් තියෙන කෙනෙක්. වචන හොඳට දැනෙනවා. දැන් අපිට මිනිස්සු ආශ්‍රය කරන්න බැරියයි. අපිට යාළුවෝ ආශ්‍රය කරන්න බැරියයි. අපි ඒ මිනිස්සුන්ගේ වචන විතරක් බලාගෙන හිටියනම් එහෙම ඒ යාළුවෝ හොඳ යාළුවෝ තවමත් අදත්. අපිට ඒ මිනිස්සුන්ගේ වචන නෙමෙයි ඒ මිනිස්සුන්ගේ හදවත් දැනෙන්න පටන් ගත්තා. රිද්මය දැනෙන්න පටන් ගත්තා. කොහෙද යන්නේ කියලා දැනෙන්න පටන් ගත්තා. එතකොට අපිට තේරෙනවා මේගොල්ලන්ගේ හොඳ යාළුවෝ නෙමෙයි කියලා තේරෙනවා. එතකොට අන්න ඒ වෙන් ඈත් වෙන්නේ ඒකයි. මොකද හේතුව දැනීම වැඩි වෙනවා. දැනීම වැඩි. නරක දේ ඈත් කරන්න හොඳ දේ ළඟා කරගන්න මේ දැනීම හරිම වැදගත් කාරණයක්. අපිත් නරක දේ අයින් කරගන්න හොඳ දේ ලබා ගන්න දැනීම ඉතාම වැදගත්. ඒ නිසා මතු පිට මනස හද හදා ඉන්න එපා. මතු පිට මනස හද හදා ඉන්න එපා. ඒ මනස පැත්තකින් තියලා ගැඹුරට යන්න. ඔබ බල බලා ගණන් හදා හදා ඉන්න එපා. ඒව එනවා යනවා එනවා යනවා එනවා යනවා. ඒවට එහෙම එන්න යන්න දෙන්න. ප්‍රශ්නයක් නෑ. ඊට වඩා ගැඹුරු මනස සොයා ගන්න ඕන. හර සිතිවිලි වලින් එන්නේ අපිට අතීත අනාගත වර්තමාන කුණු කද. වර්තමානය කියන්නේ දරා ගැනීම. අතීත කුණු කදයි අනාගත කුණු ගදයි. ඒක බිමින්තියන්න. බිමින්තියල පැත්තකින් ඉන්න සුනේතට කිව්වා, සුනේත කුණු කඳ බිමින්තියන්න. මිනිස්සු බැලුවා මොකක්? සුනේත මං වාට කිව්වේ කුණු කඳ බිමින්තියන්න. වෙන පූජකයන්ට නම් ඔළුව සෞත්තු වීමක් නැහැ, මේ මෙයාගෙන ටිකක් ඔළුවත් සෞත්තු වෙලාද කොහෙද? නෑ සුනේත මං වාට කිව්වේ කුණු කඳ බිමින්තියන්න. කුණු ගතිය, කුණු කද, කුණු දේව සම්පූර්ණයෙන් විමින් තියන්න. ආත්මයෙන්ම ඔහු ඒ සියල්ලම තියෙන ඔහුගේ කුලය, මලය, ජාතිය, වර්ගය, ගෝත්‍රය, මේ ඔක්කෝම තියෙන මේ කුණු ගද තමයි විමින් තියන්න කියලා කිව්වේ. එයා ඒ කුණු කදත් විමින් තිබ්බා ස්වාමීනි මං ඔබ වහන්සේ පසුපස වඩින්න අවසරද, එන්න අවසරද? එන්න පුතා. යා ඉතින් ඔය ඇත්තන්ට අපිටත් නේද කාටත් ගැලපෙන කර්මයන්නේ ධර්මයන්. කුණු කද බිමින් තියන්න උගරද පාලනය කරන්නේ, කිසි දෙයක් පාලනය කරන්න ඕනේ. දැන් ගොඩක් අය අහනවා මම මේ පන්සල පාලනය කරනවාද කියලා. පන්සල පාලනය කරන්නේ පාලනය වෙනවා. තිබුණොත් වළඳනවා, නැත්තම් නිකන් ඉන්නවා. එයක් දුන්නොත් ඒකෙන් දෙයක් කරනවා, හදනවා. දේශනාවට ආරාධනයක් තිබුණොත්, දායකත්වයක් තිබුණොත් දේශනා කරනවා, නැත්තම් නිකන් ඉන්නවා. පාලනය කරන්නේ නැහැ. හරි අමාරු ඇති නඩත්තු කරන්න. මම නඩත්තු කරන්නේ මට බිමී යන්නත් පුළුවන්, පහී යන්නත් පුළුවන්, වාහනේ යන්නත් පුළුවන්, බස් එකේ යන්නත් පුළුවන්, ත්‍රිවිධ එකේ යන්නත් පුළුවන්, නැතුව ඉන්නත් පුළුවන්, ඇතුවේ ඉන්නත් පුළුවන්. තිබුණත් මගේ නෙමෙයි, නැතත් මගේ නෙමෙයි. මම නැති කාලේ සන්තෝෂෙන් හිටියා, ඇති කාලේ සන්තෝෂෙන් ඉන්නවා. මේ ලෝකේ තියෙන දේවල් ඇති නැති වෙන තරමට Taman චංචල වෙන්න මේ සූදානම් වෙලා ඉන්නවනම් කවදාව සන්තෝෂෙන් ඉන්න බෑ. ඇති වෙනකොට සන්තෝෂ වෙන්නත් එපා, නැති වෙනකොට දුක් වෙන්නත් එපා. ඒ සියල්ලම මගේ දෙයක් චංචල වුණා නොවේ, ලෝකේ දෙයක්, ලෝක ධර්මචාවයක් චංචල වුණා. තේරුණා නේද? මගේ දෙයක් චංචල වුණා නෙවෙයි, ලෝක ධර්මතාවයක් චංචල වුණා. ඒකොට මගේ කියන එක කොහෙද තියෙන්නේ? මේ ස්වභාව ධර්මයෙන් අපිට ලියලා දුන්නද? නෑ නේ, ඒක අපේ නාම මාත්‍රය ඇතුළ විතරයි තියෙන්නේ. ඒකේ මතු පිට ඒ කම්පන හැම එකක්ම අවබෝධාත්මක කම්පන බවට පත් වුණොත් ඒවට කියනවා ධර්ම සංවේග කියලා. දැන් බුදුවරුන්ට ඇති වෙලා තියෙනනේ ධර්ම සංවේගයක් ඇති වෙලා තියෙනවා. ඒ ධර්ම සංවේගය මමත්වයේ තුල හටගත් දේවල් නෙවෙයි. ඒ නිසා ඔබේ සිටි විලි නොවේ, නෙවැරදි කරගන්න ඕන සිත. හිතින් ආත්මයෙන් නිවැරදි වෙන්න ඕන. සීලගත්තුයෙන් දුක්ඛත්ත නිරෝගීත්ත සුවපත්ත්වයට යටින් ගැවුවොත් ගානවා, මරණොත් මරණවා, මෙමය කියලා හිතාගෙන චරිතය හදාගෙන නෙමෙයි, ආත්මයෙන් සංවර වෙනවා, මෛත්‍රී සහගත වෙනවා. දැන් මේ කරන්නේ මම මේ කරන දේ ඇතුලේ මෛත්‍රී තියෙනවද? මම මේක කරන්නේ හොඳක් නම් මේ කරන්නේ මෛත්‍රී වැඩීම. තමන්ට තමන් කරගන්නේ හොඳක් නම් ඒක තමයි මෛත්‍රී වැඩීම. මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මේ සිගරට් එකක් බිබී, අරක්කු ටිකක් බිබී කිව්වොත් එහෙම තමන්ට තමන් අහිතක් කරගන්න ගමන් නේද? ඒක. එතකොට එහෙම නැත්නම් තමන්ට ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මාන්නේ දේවල් හිතේ තියාගෙන මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කිව්වොත් ඒක නෙමෙයි. තමන්ට හොඳක් කරගන්න තැනදී තමන්ට කෙරෙන මෛත්‍රිය, ලෝකෙට හොඳක් කරන තැන්වලදී අන්න ලෝකෙට කෙරෙන මෛත්‍රිය එතන සිද්ධ වෙනවා. ඒක මේ ආධ්‍යාත්මය තුළින් නැගී එන දෙයක් මිසක්, ආත්මීය වශයෙන් නැගී එන දෙයක් මිසක්, ඇති වෙන පරිවර්තනයක් මිසක් හුදු සිතුවිලි මාත්‍ර නෙමෙයි. මමත් කාලයක් ඉදෙව කළා. බුදුගුණානන්තයි නිකං හරි කියන එක මොකක් හත් නැති එකේ ඔක බොහොම හොඳයි. ඒක කියන්න ඕන. හැබැයි එහෙම නෙමෙයි. අපිත් ඒ බුදුවරයාගේ අනන්ත ගුණය අපේ ආධ්‍යාත්මයෙන්ම ස්පර්ශ කරනවා නම්, ඒ ගුණයට පැමිණිලා ඉන්නවා නම්, සීල ගුණ කදවල් බිමින් තියලා ඒ ගුණයට පැමිණිලා ඉන්නවා නම්, අන්න බුදු ගුණ අනන්ත භාවයේ සරණ යනවා, පිහිට කරගන්නවා. බුදු ගුණ අනන්ත භාවයේ සරණ යනවා, පිහිට කරගන්නවා, විවෘත කරගන්නවා. බුදු ගුණ අනන්තයි, අපිත් අනන්ත වෙනවා, අපිත් බුදු ගුණයට පාත්‍ර වෙනවා. බුදුහාමුදුරුව මමත්වේ මුල් කරගත්තේ නෑ, මමත් නෑ. බුදුහාමුදුරුව මගේ කියලා දේවල් ගොඩ ගහගත්තේ නෑ, මගෙත් නෑ. ඔප්පු වෙන්නේ මේ හිතෙන් හොදෙන්. ඔප්පුෙන් තියාගන්න සිව්පසේ කාටත් ඕන, භික්ෂුවකටත් ඕන. මොකද මම මට අද කියලා සෝම පිට්ටනියක ඉන්න පුළුවන්ද? සෝම පිට්ටේ මුරකාරය ගාලේලවයි මෙහෙ එන්නේ මෙතන කියලා කරලා කැලෑවක ඉන්න ලෑස්ති කරන්න. දැන් අපේ හාමුදුරු කෙනෙක් කියලා රක්ෂිතයක පැලක් හදාගෙන හිටිය, පොලිසියෙන් ඇවිල්ලා උස්සන් ගිහිල්ලා එළියට දැම්මේ. තේරුණා නේද? ඒකම කාටවත් ඉන්න බෑ. ඒ නිසා මේ හිතෙන් අයින් කරන්න. ආයසක හාමුදුරු පල්ලම් බහින්න බැරි නේද? දෝලාවක් හදලා ගෙනල්ලා දාලා එළියට රක්ෂිතයක ඉඳලා. ඒ නිසා මේ ඒවයින් ගණන් හදන්න එපා. ඒවෙන් අල් පේජ් වෙන්න යන්නත් එපා. ෆුල් පේජ් වෙන්න යන්නත් එපා. අල් පේජ් වෙන්න යන්නත් තියෙන නැකන් නැත්නම් නැති විදියට ඉන්න. තිබුණයි කියලා උදාම් වෙන්න ඕනත් නැහැ, නැහැයි කියලා දුක් වෙන්න ඕනත් නැහැ. තියෙනවා නම් අඩු කරන්නත් එපා, නැත්නම් වැඩි කරන්න ඕනත් නැහැ. ලැබෙන දේ ලැබෙනවා, නොලැබෙන දේ නොලැබෙනවා. විශේෂ ස්වභාව ධර්මයක් තියෙන්නේ. ඔබ වැඩ කරන්න, ඔබේ ආධ්‍යාත්මික සුවතාවේ පිණිස. මට ඒ කාලෙම මට තේරිච්ච දෙයක් නෙමේ, වෙනත් නෙමේ. මිනිස්සු සල්ලි වලට වැඩ කරනවා. දැන් මම මොකටද කරන්නේ? පඩියට. පඩිය ගියේද? පඩිය 10,500, 1,800, 800 එක එක ගණන් තිබ්බා මිනිස්සු. ඒකටද වැඩ කරන්නේ? ඒකටද වැඩ කරන්නේ? දැන් ගුරු වෘත්තියේම යෙදිලා ඉන්න හාමුදුරුවරුන්ගෙනුත් ඇහුවා, හාමුදුරුවන්ගේ පඩිය කීයද? 12,000, 15,000, 20,000 යෝම කිව්වා. ඒකටද මේ වැඩ කරන්නේ? ඔච්චර මැරිලා ඉගෙනගෙන ගිහිලා මේ 15,000 ගන්න? ඉස්සර පඩිය දැන් අයිති 40,000, 50,000 කම් වෙනතිනේ මේ ඉස්සර පඩිය. මේ ඉතින් ඒකටද ඔබ ජීවත් වෙන්නේ මොකටද කියලා අහන්න. මේ බලාගෙන ගියාම, අත ගමක බලාගෙන ගියාම බොහොම පුංචි හීන ටිකක් තියෙනවා. වාහනයක් ගන්න, ගෙයක් හදාගන්න, දරුවෝ ඉස්කෝලේ යවා ගන්න. ඒකටද මිනිස්සු ජීවත් වෙන්න ඕන? එච්චර තථාගත ධර්මයක් තියෙද්දි සක්විති රජකමට එහා යන්න පුළුවන් ධර්ම මාර්ගයක් තියෙද්දි ඇයි මිනිස්සු මේ යාන වාහනයකට, ගේදොරකටයි, පොඩි දෙයකට, කෑම බීමට එකටයි කොටු වෙන්නේ? වැඩ කරන්න, නිර්මාණශීලී වෙන්න, හරි දේ හොයන්න, නිවැරදි දේ හොයන්න, සත්‍ය හොයන්න, ලෝකෙ මිනිස්සුත් එක්ක ජය ගන්න උත්සාහ කරන්න එපා. ලෝකෙ මිනිස්සු ඔක්කොම ජය අරගෙන තමම පරාජිතයා බවට පත් කරાવી, ඒකට කමක් නැහැ. තමා තමා තුළ ජයග්‍රාහී පුජ්‍යලෙක් වන්න. තේනනේ? දැන් මම ලෝකෙම, මම එදා සමාජයේ තදත් මම තමයි මෝඩම කෙනා. මගේ යාළුවෝ මහාන වෙන්නත් ගියේ මම මෝඩෙක් නෙමං කියලා කිව්වා. මහාන වෙන්න යනගේ මෝඩකමක් හැටියට ඒ සැලකුවේ. එතකොට සමාජයෙන් මෝඩයෙක් වෙනවා, ඥාති මෝඩයෙක් වෙනවා, හැමතැනම මෝඩයෙක් වෙනවා, ලෝකෙම මෝඩයෙක් වෙනවා. මම කල්පනා කරන්නේ එහෙම නොවුනොත් තමයි ප්‍රශ්නේ කියලා. මොකද මෝඩයන් අතර පණ්ඩිතයෙක් හැටියට සැලකන්නේ පුල් හොඳම මෝඩයා. තේරුණාද? මෝඩයෝ විශිෂ්ටයෙක් කරගන්නේ මෝඩෙක්, හොඳම මෝඩෙක්. නිසා ඔබ ලෝකයා අතර කෙනෙක් නොවි, ලෝකයාගෙන් වෙන් වී තමා තුළ තමා කෙනෙක්, බුදුරජාණන් වහන්සේලා අතර තමා වටිනා කෙනෙක් බවට පත් වෙන්න ඕන. ලෝකයාගේ විවේචනය අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕන. දැන් සිතුවිලිද නිවැරදි කරගන්න තියෙන්නේ? සිතද? සිතයි නිවැරදි කරගන්න තියෙන්නේ. සිතුවිලි නෙමේ සිත කියන්නේ. සිත කියන්නේ තමන්ගේ ආත්මීය ලක්ෂණය, සක්කාය ස්වરૂපය, ආත්ම ස්වરૂපය. ඔබ ආත්මයෙන් කොයි වගේද? ගතියෙන් කොයි වගේද? ඒක නේද වැදගත්කම තියෙන්නේ. පිටින් තියෙන්නේ චරිත. මොනවද? මවාගත්ත චරිත. ඔය ඇත්තන්ට පුදුම චරිතම ඇවිල්ලක් කරන්න පුළුවන්. නිකන් බොරුවට රංගන කලාව හදාරලා නැහැ අපි කියලා කිව්වොත් බොරු. මගුල් ගෙදර යනකොට මගුල් ගෙදරට අවශ්‍ය කරන චරිතේ මවනවද නැද්ද? මවනවා. ලස්සනට පාටියට යද්දි මවනවද නැද්ද? මවනවා. ලස්සනට පන්සලට එනකොට මවනවද නැද්ද? මවනවා. ලස්සනට වැඩට යනකොට, වෘත්තියට යනකොට මවනවද නැද්ද? ඒකත් මවනවා. ලස්සනට මේ ධර්මය අභියසිරෙනකොට සියලු මවා ගැනීම් වලින් තොර වෙලා සැබෑ ස්වરૂපයෙන් තමන් වෙනස් වෙන්න ඕන. ධර්මයේ දුටුව ධර්ම මාර්ගයේ අවබෝධ කළා. ඔබට ධර්මයේ ස්වરૂපය හැමතැනම ගන්න බැරි නම් අර සම්මුති ස්වરૂපය ගත්තට කමක් නැහැ. හැබැයි තමා තුළ තමා ධර්ම ස්වરૂපයෙන් ඉන්න අඩුම තරමේ තමන් විවේකව ඉන්න කාලයකවත් තමන්ගේ ස්වરૂපයෙන් තමන් ඉන්න අග බලා ගන්න. මවා ගැනීම් වලින් තොරව ඉන්න. දැන් මෙහෙට ආවම මම නම් කියන්නේ පන්සලට යන ස්වરૂපය කියන එක මවාගෙන ආවට කමක් නැහැ. ඒක මතු පිටින් ආධ්‍යාත්මික ඔබේ ඇත්තටම ස්වરૂපයෙන් ඉන්න. මට තරහ යනවා කියලා කියන්න. තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ කියලා කියන්න. මට ඉරිසියා නම් ඉරිසියා කියන්නේ, වෛර නම් වෛරේ ඇති වෙනවා කියලා කියන්නේ, පැහැදෙනවා නම් පැහැදීමේ කියන්නේ, අපහැදීම නම් අපහැදීමේ කියලා කියන්න. ඒක හිතේ තියාගෙන ඉන්නවට වැඩිය එහෙම කියන අය ගොඩක් වැදගත්. මේ හංගන් ඉන්න අයට වඩා මං හරියට සන්තෝෂ වෙනවා. දැන් ඕන තරම් අය මට ඇවිල්ලා කියන මට ඔබ වහන්සේ ගැන පැහැදීමක් නැහැ. මං කිව්වා ඔබතුමා තමයි ශ්‍රේෂ්ඨම මිනිසයා. ඇයි? ඔයසේ හරි විවෘත මිනිසෙක් නේ. කෙලින්ම කියනවනේ හිතේ තියෙන දේ. දැන් මං පුළ අප්සෙට් යන්න ඕනේ වැඩක් නේ. නමුත් මට ඒකෙන් ඇති වෙන්නේ මේ මිනිසයා කෙරෙහි තව බැඳීම වැඩි වෙනවා. බැඳීම කියලා කියන්නේ මිනිසයාට වටිනාකම වැඩි වෙනවා. අන්නේ විවෘත මනසට තමයි ධර්මයේ වදින්න ඕන, ධර්මයේ ගෑවෙන්න ඕන. ඒ විවෘත වෙච්ච මනස මුකටද අපි මේ ලෝකේ සටකපටකම් කරන්නේ? ලෝක විඥා කරන්නේ ඇයි? සප්පට විඥා කරන්නේ, සැප්පට විඥා කරන්නේ ඇයි? මේ ලෝකෙ මොනවද අපිට ගෙනියන්න පුළුවන්? මේ ලෝකෙ මොනවද අපිට කරන්න පුළුවන්? මේ ඔයත් මේ ඔක්කොම 2050 පයින්කන් ඉන්නවද? ඉතී අව්‍යාජ මිනිස්සෙක් හැටියට ජීවත් වුණාම ඉවරයිනේ මේ කාලය තුලදී. ධර්මයේ ඉදිරියේ, කල්‍යාණ මිත්‍රත්වයේ ඉදිරියේ අව්‍යාජ ලෙස ඉන්නේ. අපිට ඕන නිසා නෙමෙයි, අපි අනිත් ව්‍යාජවාදී මිනිස්සු ළඟට ගියාම ඒ ස්වරූපයට ඒ මිනිස්සුත් එක්ක වාසය කරන්න උවමනාවක් වෙනවනම් පමණක් ඒ ස්වරූපයෙන් වාසය කරන්න. දැන් ධර්ම අවබෝධය කරගත්තයි කියලා හමුදාවට ගියාම ධර්මයේ ස්වරූපයෙන් පින්වත නතර වන්න කියලා කියන්න බෑනේ. ඒ මනුස්සයා ඒ ස්වරූපයට ඉන්න බෑ, ඒව නැතු ඉන්න බෑනේ. හැම උඩ මෙහෙම ඔළුව වනාගෙන මෙහෙම ඉන්න බෑනේ. මම බෙල්ල ගෙලින් තියා මෙහෙම ඉන්න ඕන සීරුවේ. ඒක ඒ චරිතයනේ. එතකොට හදවතේ ධර්මයේ තියෙන අරක භූමිකාව. හැබැයි කිසි දෙයක් ආත්මය කරගන්නේ නෑ. මොකද ආත්මයක් නැති නිසා. මෙතන ආත්මයක් තිබුණොත් ලබන ආත්මයක් තියෙනවා. මෙතන ආත්මයක් නැත්තම් ලබන ආත්මයක් නැහැ. ගති විමුක්ත නම් චුති විමුක්තයි. ගති විමුක්ත නම් චුති විමුක්තයි. ගති හැදුවොත් චුති හැදෙනවා. දැන් සමහර අය ඇත්තටම ඉන්න ලබනාත්මේ උපතක් තියෙන්න ඕන අය. ඒත් බලන්න අවියාජ ලෙස කියන්න බලන්න තමන්ට මේක බොරුවට කියන්නේ නැතුව ලබනාත්මේ උපතක් අප බලාපොරොත්තු වෙනවද නැද්ද? ඒ කියන්නේ උපදින්න ඕනේ. ඇයි උපදින්න ඕනේ නැත්තේ? හේතුව කියන්න බලන්න. මොකද හේතුව? ඈ දුකද? මේ ආත්මෙ තිබුණාම ඇති ලැබෙන ආත්මෙ ඕනේ නැහැ. මේ ආත්මෙත් ඕනේ නැහැ කියලා හිතුවා ඉවරයි. මේ දැන් ඉඳලා මේ ආත්මෙ තියෙන දේවල් උත් ඕනේ නැහැ කියලා හිතුණා. ඉතින් එතන ඉඳලා නිවෙන්නේ නේ ආ ජීවත් වෙන්නේ. ඒක ප්‍රායෝගික කරගන්න ඕනනේ. ප්‍රායෝගික කරගන්න ආත්මයෙන් වෙනස් වෙන්න. ආත්මයෙන් වෙනස් වෙන්න ඕන. අන්න හරි. අන්න ඒකට කියනවා අපි සිත වෙනස් කරගන්නවා. ගතිය වෙනස් කරගන්නවා. ගති විමුක්ත කරගන්නවා කියන්නේ අන්න ඒකට. ගති විමුක්ත කරගැනීමෙන් කටයුතු කරන්න ඕන. පැහැදිලි එක මනසට නිරන්තරයෙන්ම කාන්දු කරන්න, හිතෙන්ට ඇතුල් කරන්න. එතකොට අර බාහිරයට ඇවිල්ලා අර කර කර ඉන්න වැඩ ටික කර කර ඉන්නේ නැතුව අභ්‍යන්තරයට ගිහිල්ලා තමන්ගේ සිත නෙවැරදි කරાવી, සිත විලි නෙවැරදි කර කර ඉන්නේ නැතුව. දැන් මේක හරියට මහා පුදුම දෙයක්. ඔය අපේ සිතුවිලි නෙවැරදි කරන අය තමන්ගේ හිතම අල්ල ගන්නවා. අල්ලගෙන අනිත් අතින් අතර්පංගක කියලා මේ අතින් අදිනවා. මේ අතින්ම යා අල්ලගෙන මේ අතින්ම අදිනවා. ඔය කතන්දරේ තේරෙනවද මොකද්ද මේ හාමුදුරු දේශනා කරේ කියලා? තමන්ගේ හිත කන්ට්‍රෝල් කරනවායි කියන එක ඇතුලේ කරන වංචාව මම මේ කිව්වේ. නේ? තේරුණා නේද? මේ අතින් අල්ලගෙන මේ අනිත් අතින් කියන ඔක අතාරිනවා. මේ යාපය අනිත්‍යකින් අල්ලගින්නේ. එයා කියනවා මේක වැඩන්නේ නැහැ මට. මෙයාම මේ පැත්තේ අදිනවා. මේක මට ඕන. මේ පැත්තේ ආගමනේ. මේ පැත්තේ තියෙන මමත්වය, මේ පැත්තේ තියෙන ආගම, ආගමකින් කියන ඕක වැඩන්නේ, ඕක විනාශයි, ඕක වැඩන්නේ, ඕක මෑ කියන මොන පිස්සුද මට මේක ඕන. කාට කියන නෑ වැඩන්නේ, වැඩන්නේ. තමන්ම එකතකින් අල්ලන, තමන්ම එකතකින් අදින ක්‍රියාවලියක් තමයි මම විදර්ශනා ධූරේ යද්දීදී මගේ මනස මම පාලනය කරන එක මම දැක්කේ. මම ඔයිට වඩා ඕක සැහැල්ලු කරලා කියන්න ඕනද? ඔන්නෑ නේ, තේරෙනෝනේ. පුළුල්ම හුන්තට දැනෙන්න තේරුම් ගන්න. මං ඕක තේරුම් ගත්තාම මට හරි සන්තෝෂයක් දැනෙනවා එදා. ලහු මාර වැඩක් නේ මගේ මනසේ ක්‍රියාවලිය. මම්ම එක පැත්තකින් අල්ලගෙන මම්ම තව පැත්තකින් අදිනවා. ඈ? මම්ම එක තව පැත්තකින් අදිනවා. ඒක හරි වැඩක් නේ. දී එතන දැක්කයි කියලා මොකද? දැකලා මොනව කරන්නද? දැන් දැක්කා. හරි, ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් දැකලා දකින්නේ කියලා දුන්නේ. හරි, දැන් මොකද්ද අපි කරන්නේ? මම්ම කරන වංචාව මම්ම තේරුම් කරගන්න ඕන. තමම්ම කරන වංචාව තමම් තේරුම් කරගන්න ඕන. මට ඔය වගේ ලස්සන දෙයක් සිද්ධ වුණා ප්‍රායෝගිකව. ඒ පළාතේ හිටියා මේ හරියට කසිප්පු බොන දරුණු මිනිහෙක් හිටියා. මේ හැම තිස්සෙම බී ගත්ත ගම මිනිහෙක් හිටියා. මං හිතාගෙන ගියා මේ මිනිහට බණක් කියන්න ඕන ආදීනවය ගැන කියලා, මේ මත්තැන් බීමේ ආදීනවය කියලා. මිනිහ දැක්කම ආව දුර ඉඳලා. මිනිහ දැනගත්තාම දුර මට බණක් කියන්න තමයි ඉන්නේ කියලා. මිනිහ ආපු ගමන් මකල්සිපු බීමේ මේ සුරාව පානේ ආදීනවේ කියන්න පටන් ගත්තා මට වඩා හොඳට. මේ වහාමුදුරනේ බිව්වාම බොකු බඩවැල් දින වෙනවා, සීය නැති වෙනවා, මිත්‍රයෝ අමිත්‍රයෝ වෙනවා, වතේ තියෙන සය සත නැති වෙනවා, විනාශ වෙනවා කියලා මිනිහ ආදීනවේ කියනවා. මගේ කොයි දැන් පොඩ්ඩක් අඩියක් අරගෙන යනවා, අඩියක් ගන්න යනවා. ඒ මොකද්ද එතකොට? ඔන්න ඔය කසිප්පුකාරයම තමයි ඔය මනස ඇතුලේ ඉන්නේ. මිනිහම ආදීනවේ කියන මිනිහ ප්‍රකාශන පවත්වන ඔක්කොම කරලා මේව කරලා මනුස්සයට වෙච්ච දේ තේරුම් ගන්න. ඉතින් මෙන්න මේක තේරුම් ගියාට පස්සේ අපේ මනස මේක පැත්තකින් අල්ලගෙන එක මනසේම කොටසක් එක පැත්තකින් අල්ලගෙන මනසේම තව කොටසක් එක ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද මේ මයින් සෙට් එක? මොකද්ද මේ මනසේ තත්ත්වය? කොහොමද මේක මගහරින්නේ? දැන් තව ටිකකින් කියද්දන්න ඔබතුමිය, හැමදෙරේ මට මොකක් හරි කරන්න භාවනාවක් කියන්න. ඒ ගැන අර කොක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ මල්ලක් දෙන්න ඕන. ආව අමුණයි යන්න. මේ අමුණ තියාගත්ත, කර තියාගත්ත ගියා. තියෙන කොක්කයි මල්ලයි බිමින් තියන්න, කුණු කද බිමින් තියන්න. කුණු බඳ විමින් තියලත් ආයි ගිලා මං ආයි මොකක් හරි කුණු ගඳක් රත්තරන් කඳක් හරි ඔළුවේ තියා ගන්නවා. මොකද රත්තරන් කඳ ඔළුවේ තියාගන්න. ආත්මීය වශයෙන් අතහරින්න, නිකන් සිතුවිලි වශයෙන් අතහරින්න මේ කියන්නේ. ආත්මීය වශයෙන් ලේසියෙන් අතහරින්නේ නැහැ. පින්නතුනේ හොඳට මේ ලෝකේ කාල බීලා ඇඳලා පැනඳලා ඉවර නැත්තම්. තේරුණා නේද? මං ඉතාම සන්තෝෂ වෙනවා. මං පොඩි කාලේ මේ මහා අර හද්ද පිටිසර ගම්මානෙක ඉපදුනාට අවුරුදු 10න් 11න් වගේ මේ වැටෙනවා පලාතේ තියෙන පෝසත්ම පන්සලට. මට මතකයේ හොඳට ඇති වෙනකොට මම ඉන්නේ ඉතින් හොඳ පරිසරයක ඉන්නේ. එතකොට ඒ පරිසරේ හොඳ යාන වාහන තියෙනවා. තේරුණානේ? හොඳට ටීවී කැසට් රෙකෝඩර් ඒවත් තියෙනවා. හොඳට තියෙනවා මේ තියෙනවා. ඒ කාලේ තිබිච්ච පහසුකම් ටික තියෙනවා. මේ ටෙලිෆෝන් තියෙනවා. ඔක්කොම තියෙනවා. පහසුකම් ටික තියෙනවානේ. හොඳට දානමාන ආදියක් තියෙනවා. දැන් එතකොට අර ඉහළම ධනවත් පසුබිමක තියෙන පහසුකම් ටික හාමුදුරන්ට පොඩි කාලෙම උන් හම්බ වෙනවා. ඒ වගේම පන්සල ආශ්‍රය නිස්සරේ කරන්නේ ලොකු මුදලාරිලා පෝසත්තු පලාතේ ඉන්න පෝසත්තු ධනවත්තු සමහරලාට ලොකු මිනික්කාරයෝ ලංකාවෙම ඉන්න පෝසත්තු අතරටත් වැටෙන අය ඉන්නෝ මේ ලොකුම පෝසත්තු අතරට. ඒ වගේ අය ඉතින් ආශ්‍රය නිස්සරේ කරනවා. ඉතින් මිනිස්සුන්ගේ දුක් ගැහැට පැවැත්මවල් ජීවිතේ දකිනවා අපි. ඒකට අර පොඩි වයසෙන්ම මේ අත්දැකීම් ටික දැකපු නිසා දරපු නිසා වෙන්නේ නැති කියලා මම හිතනවා. මේ මට මේ ලෝකය ගැන අලුත් හීන අඩු වෙලා ගියා. ඒ වුණාට අර පොඩිම කාලේ මහාන වෙච්ච නිසා නිකන් අර කලිසිම ෂර්ට් එක ඇඳගෙන යන ලස්සනට කොණ්ඩේ හදාගෙන යන කොල්ලො ළඟ ලොකු සතුටක් ඇති කියලා හිතුණා. තේරුණා නේද? ඉතින් මට ඒක දැක්කම නලියනවා. කොල්ලෝ බයිසිකල් පදිනවා, බයික් වල යනවා, උන් වාහන ඩ්‍රයිවිං කරගෙන යනවා. මට හරි නලියනවා. ඉතින් උන් ඇවිල්ලා මේ උන්ගේ නිකන් ලොකු සතුටක් වගේ එකක් නිකන් අපිට පෙන්නල යනවා. මාර නිදහස වගේ එකක් පෙන්නල යනවා. අපිට පන්සල වැටෙන් එහා පැත්තට යන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ මං ඒක නිසාම වෙන්නේ නැති මේ පොඩි කාලේ පැවිදි වීම උපපැවිදි වෙලා කාලයක් හිටියේ. කාලයක් උපවැදී වෙලා ආයේ තව අවුරුදු 4ක් 5ක් විතර කිට්ටු වෙනකම් ඔන්න කාලයක් ගත වුණා. ඒ ගත වෙන කාලෙදී අර අර දැක්කයි කියපු ඒවයි අස්සේ සැනසෙල්ල තියනවද කියලා බැලුවා. කලිසම අස්සේ තියනවද කියලා බැලුවා. ෂර්ට් එක අස්සේ තියනවද බැලුවා. බයික් පැදලා බැලුවා. බයිසිකල් පැදලා බැලුවා. කරරන් ගාලා බැලුවා. ඒක හොල්ලොත් එක දේර ඔය හැම තැනම විකාර මේ සංගීතද අරවද තොයිල් පයිල් ඔක්කොම තැන්වල ගිහිල්ලා බැලුවා මේකේ තියෙනවද රහක් කියලා බලාගෙන. එතකොට මෙලෝ රහක් නැහෙනි. මෙලෝ රහක් නැති බව මං අත්දැකීමෙන්ම ලැබුවා. තේරුණා නේද? මෙලෝ රහක් නැති බව අත්දැකීමෙන් ලැබුව නිසා අර මනස ඇලෙන එක අපිට ගලවගෙනම ඇවිල්ලා මහන වෙන්න හැකියාව ලැබුණා. තේරුණානේ? මනස කියන්නේ ගලවගෙනම ඇවිල්ලා එන තැන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එහෙම නැත්තම් ඒවයි එහෙම අත්දැකීම් නැත්තම් එයා හිතන්නේ ගෑනු ළමයි ළඟ ආදරේ ප්‍රේමේ සුන්දර නවාතැන් ඇති. අර ජීවිතවල මේ ජීවිතවල අර චිත්‍රපටිවල තියෙන සුන්දරත්වය ඇති කියලා හිතුනොත් ඒ මලකෙලියක් වෙන්නේ නේ. අන්න හරි. ඒ නිසා අර අර සමාජයන් වල තියෙන හැම තැනකම තියෙන කිසිම දෙයක් ඇතුළත කිසි දෙයක් නැහැ කියලා තේරුම් ගත්තා. ඇලෙන්නේ නැත්තේ මනස විතරයි. නමුත් අපිට ජීවත් වෙන්න වෙන්නේ මේ ලෝකෙනේ. ජීවත් වෙන්න වෙන්නේ මේ ලෝකේ. එහෙනම් මේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මම මේ මේ පුටුවක වාඩි වෙන්නේ නැතුව මෝ හිටගෙන ඉන්නේ ඇලෙන්නේ නැතුව කියලා. නමුත් මේ පුටුවට ඇවිල්ලා නෙමෙයි මම විවිධ පුටුවල වාඩි වෙලා ඉන්නේ. මට මේ පුටුවම ඕනේ කියලා එකක් නැහැ. මේ පුටුව හම්බෙච්ච නිසා මේ පුටුව ඉන්නවා. තේරුණාද? ඔව්. මේ පැවැත්ම තුළ ඉන්නේ මේ පැවැත්මක් විතරයි එතන. ඒ නිසා තමන් හදවතින්ම වෙනස් වෙන්න ඕන. ආත්මීයම වෙනස් වෙන්න ඕන. ආත්මීය ආසාවක් තියනවද? ආත්මීය ඩ්‍රීම්ස් මොනවා හරි තියනවද? සමහර අයගේ නිලතල තියෙනවා. ධන ධාන්නේ තියෙනවා. යාන වාහන තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. දරුවන්ගේ උසස් මගුල් තුලාරව මේවා තියෙනවා, ආත්මීය බැඳිච්ච දේවල්. ඉතින් මේ හැම දෙයක්ම එක්ක ඉවර කරගන්න ඕන, නැත්තම් තේරුම් ගන්න ඕන. තේරෙනවා නේද? එක්ක ඉවර කරගන්න ඕන, එක්ක තේරුම් ගන්න. දැන් මම හොල්මනකට බය වෙලා ආවා. හොල් වෙලා ආවා. දැන් මම මේක තේරුම් කරගන්න උත්සාහ කරගත්තා. මොකක් හරි එකක් වෙන්නේ නැති, මොකක් හරි වෙන්නේ නැති කියලා මේ මනසට කියලා දෙන්න මම දීලා මම සංසුන් වෙන්න බැලුවා. මේ පොඩි ගිහි කාලේ සිද්ධ වෙච්ච දෙයක්. හැදිලිද? ගිහි කාලේ සිද්ධ වෙච්ච දෙයක්. දැන් මේ ඇවිල්ලා මේ හිත හදාගන්න බලනවා මගදී බය වෙච්ච එකට. රාත්‍රියේ හිත බාරගන්නෙම නැහැ. හිත ගැහෙනවා. ඩට් 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 ගන්න මොකෙක් කරේ කිටියා. ඒක හොල් මනක්ද දන්නෙත් නැහැ. මොකද හොරෙද්ද දන්නෙත් නැහැ. මොකද දැන් එහෙම වෙන්නේ නැද්ද? ඔයත්තන්ට උනත් හරි. ගෙදර හරි එහෙම වෙලා ඇති. කවුද මිනිහෙක් කවුද හිටගෙන ඉන්නව දැක්කා පාරේ ගෙදර ඉස්සරහා. ඉතින් ඇත්තටම මේක කියලා දීලා සනീപ කරන්න බෑ. මම ගොඩාක් වෙලා try කළා. පැය භාගයක් විතරම දැන් ආයි යන්නත් බය නිසාත් ටිකක් දුර යන්නත් ඕන නිසාත් මේ හිත හදාගන්නම බැරුවා. බෑ ගැහෙන එක නතර කරන්නම බෑ. අරය බය වෙලා ඇතුලේ එක්කෙනා බය වෙලා ඩොඩ් 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 ගාලේ යක් ගැහෙනවා. හරියන්නේ නැව හදන්න බෑනේ යම කියලා එක්කන් ගියා. කවුද එක්කන් ගියේ? මගේ මනස එක්කන් කර මම එක් කරගෙන ගියා හරියන්න කියලා. ටෝච් එකකුත් අරගෙන ආයෙ එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා හරියට පෙන්නුව වැනින්නේ මොකද්ද කියලා. එතන තිබුණේ මොකද්ද? මම ඒ මෙහෙම එනකොට හොඳ ආයි ටෝච් එක නිවාගෙන එනවා. ඒකට අන්න අර විදියටම වැනෙනවා මට පේනවා ඒක. ටෝච් එක ගහනවා. නැගුවා. හරි. මේ තියෙන්නේ මේ පරණැල. ඈ? මේක සරස් සරස් ගාලා වදිනවා. හොඳට පෙන්නුව ඇති වෙන්න පෙන්නුව. පෙන්නුවට පස්සේ දැන් හරිද? දැන් හරි වෙන්න මෙයා ඩොක් 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 ගාලා නඩු වෙනවා. අඩු වෙනවා අඩු වෙනවා. ආ මම මේ උදාහරණයක් දැක්කුවේ ඔබේ මනසේ සමහර බැඳීම් ඕම තමයි. තේරුණා නේද? සමහර බැඳීම් ඕම තමයි. සමහර බයවීම්, සමහර සැකයන්, සමහර කුතුහලයන්, සමහර ඇතිවෙච්ච මානසික දේවල් ওই විදියට තමයි තියෙන්නේ. මං කියන්නේ අපේ හාමුදුරුවන්ට හරි පොඩි හාමුදුරුවන්ට හරි සිනමා ශාලාවක ගිහින් චිත්‍රපටියක් බලන්න ආසාවක් තියෙනවනම් සිනමා ශාලාව වැඩන්නේ ඇව්වා වම මොනවද කියන්නේ විසූක දස්සනාවට හරියන්නේ නැහැ. ඕක විසූක දස්සනාවේ අපි සිල් රකින්න කියලා එහෙම නෙමෙයි. මං නම් කියන්නේ එපා වෙන්න අරගෙන ගිහින් එකක් පෙන්වන්න ඕනේ. පෙන්වුවාට පස්සේ තමයි ආයේ ඇතිලා යනවා. දැන් මං මේ ගෝල් ෆේස් පිට්ටනියේ මේ මහාන වෙලා ඉද්දිත් දැකලා තිබුණේ නැහැ. මේ ගෝල් ෆේස් පිට්ටනිය කිව්වම නිකන් මාර් ගෝල් ෆේස් කියා ගෝල් ෆේස් මෙහෙම කියනවා. ඉතින් මට දවසක් අපේ හිතවත් පිරිසක් කිව්වා අපේ හාමුදුරනේ මේ ඕනනම් ඒ පැත්තට යනවා දැන් අපි ඒ පැත්තෙත් පොඩ්ඩක් මූද බල්ලා යන් කියලා. මම ඉතින් මේ රෑ වෙලාවක වගේ ගියා මාත් එක්ක. ගියා වහපච්චේ ගඳ ගන්න තැනක්. ඈ එතන ඒ දවස්වල මම දන්නේ කිලිටුවර තිබුණේ හැමදෙස්සෙම කොළ කෑලි අරවයි මේවයි දාලා දිගටම අර වඩේ කාර්යයේ යරු මුන්ටික ඉන්නේ නේද? අපච්චියේ දැන් මම අහුව මේකටද අර මිනිස්සු මහ ලොකුවට ගෝල් ෆේස් කියලා කියන්නේ. ඉතින් මහරාත්‍රියේ හාමුදුරු කෙනෙක් ගෝල් ෆේස් කියනකොට මිනිස්සු වල්ලා කවුද මේ හාමුදුරු කෙනෙක් මොකටද යන්නේ කියලා. ඉතින් අපි නොබැලිය යුතු තැනද? ඒ රහසිගත තැනද? ඈ? හාමුදුරු බල්බු නැති නිසා පෙන්නවා. එක් කරගෙන ගිහිල්ලා ඉවරලා. ඊට පස්සේ ඉතින් ආයේ හීනයක්වත් ඒකේ තුල තියෙන අර ඉමේජ් එකක්වත් මොකක්වත් නැහනේ. ඉතින් අර වෘත දාගන්න එපා. වෘත දාගත්තොත් එහෙම හිතෙන් ඒව කැඩෙන්නේ නැහැ, අයින් වෙන්නේ නැහැ. තේරුණානේ? කැඩෙන්නේ නැහැ, අයින් වෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ තියෙන එක එක හීන තියෙන්නේ. එක එක යුගයන් වල එක එක හීන තිබුණේ. ඉතින් මෙන්න මෙහෙම 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 මේ හීන අයින් කළේ වෙලා සක්කාය දිට්ඨිය නැමැති හීනේ. දැන් මමෙක් ඉන්නවයි කියලා හිතාගන්නේ මුළු ජීවිත කාලෙම වැඩ කරන්නේ. අර වලහ මීවද කඩනවා වගේ. වලහ මීවද කඩන්නේ කොහමද? උහු කඩ කඩ දේවා ගෑණි පිටිපස්සේ ඉන්නවා කියලා හිතාගෙන මම ගිහිල්ලා වැද්දා ගොට්ට අල්ලගෙන ඉඳලා මදටි ගැත් අරගෙන අවසාන මදි දෙන්න කලින් මිනිහ හැරිලා එනවා කියලා කතාවක් තියෙනවා. මන් දන්නේ කරනවද නැද්ද කියලා කතාවක් තියෙනවා. ඉතින් වලහ මිදි කඩනවා වගේ අපි ජීවිතේ මමෙක් ඉන්නවා කියලා හිතලා මට හම්බ කරනවා. මොනවද? දරුවෝ, නිල, තල, තන, දාන්නේ ඔක්කොම හම්බ කරන්නේ කාටද? මට. මට හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා පස්සේ හැරිලා බලනකොට එකෙක්වත් නැහැ. මම වෙනුවෙන් වැඩ කළා නම් මම එක් හොයාගන්න නෑ. මම මුල්ම කාලෙදි තේරුම් ගත්තා යාළුවෝ නෑ, ඥාති නෑ, හිතවත්තු නෑ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා නෑ, මොකෙක්වත් නෑ, මට මමත් නෑ කියලා තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්තේ අවසානේ මට මමත් නෑ කියන එක තේරුම් ගන්න සෑහෙන්න කල් ගියා. අර ටික තේරුම් ගත්ත වෙලාසනේ ඒ ටික තේරුම් අරන්ද ඔය ඇත්තු මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. දරුවොත් නෑ, ඥාතිත් නෑ, හිතවත්තුත් නෑ, මිත්‍රයොත් නෑ, ස්වාමිවරුත් නෑ, භාර්යාවරුත් නෑ, මුන් ඔක්කොම ඉතින් අපි රෙදි මැදලා කන්නු වෙලා දෙනකන් ඉඳී කියලා වගේ ඒ කිසි කෙනෙක් නෑ කියලා තේරුම් ගත්තනම් මෙතන වැදගත් වෙනවා. අර ටික තේරුම් අරගෙන නම් එන්නේ මෙතන වැදගත් වෙනවා මට මමත් නෑ කියලා තේරුම් ගන්න. මොකද තේරුම් ගන්නේ මට මමත් නෑ. එහෙනම් කන්ට්‍රෝල් කරන්නේ මොකටද? ඕන දෙයක් හිතෙද්දා දැන් මගේ මම මෙන්න මෙහෙම දැන් හිත තියන් ඉන්නවා. මට අහවල් දේවල් හිතෙන්න බෑ. එහෙම හිතපු ගමන් වෙන්නේ මොකද්ද කියලා පින්නතුන් දන්නවද? ඒකම මතක් වෙන්න පටන් ගන්නවා. තේරෙනනේ? ඕන දෙයක් හිතෙන් දාවේ. මොකක්වත් හිතෙන්නේ නෑ. අපිම සංඥාවල පටලවා ගන්න එපා. අහවල් අහවල් දේවල් මට මතක් නොවේවා කියලා හිතුවොත් ඒකම මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සමාජයේ මානසික විශාල අතරමං වීමක පත් වෙලා ඉන්නවා. අනේ මේ දේශනාව අහලා මහා කරුණාවෙන් ඔයත්තන්ට දේශනා කරන්නේ මේ දේශනාව අහලා වහාම මේ තේරුම් ගන්න මේකේ පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ, මේ උදාරතර දර්ශනයක්. මේක කියන කෙනෙක් නෑ. මම බණක් කිව්වනම් මම මහා ගොම් බණක් කියාවේ. මේ මම කියන බණක් නෙමෙයි. මේක විශ්ීය දහමක්, විශ්ීය පණිවිඩයක්. මම හැම විටම කියන්නේ මම විචාරකයෙක් නෙමෙයි, මම බෆල් එකක්. ඒ බෆල්ස් තියෙන, බෆල්ස් තියෙන, බෆල්ස් මුකුත් නැහැනේ. ඒ බෆල්ස් වලට නඩුත් නැහැනේ, මුකුත් නැහැ. නින්දා කරන්නෙත් නැහැ, අපහාස කරන්නෙත් නැහැ. බෆල්ස්, බෆල්ස් කියන්නේ නිකම්ම මේ එහෙන් එන શબ્දෙ මෙහෙන් ඔව් පිට කරලා දාන එක විතරයි, දෙදුරුමක් ඇති කරනවා විතරයි. මමත් එහෙමයි. මම බෆල් එකක්. අර යුද්ධ ටැංකිය වල තියෙන බෆල් නෙමෙයි හොඳේ, ශබ්ද වාහිනී බෆල් එක. මේ ශබ්ද වාහිනී බෆල් එක. පීකරයක්. ඒ නිසා ඒක සුන්දරයි, ඒක ආනන්ද හාමුදුරුවන්ගේ බණේ කියලා හංවඩු ගහන්න එපා. මේක විශ්ීය බණ. තේරුණානේ? ඒ ධර්මයේ මාතුල තියෙන නිසා තමයි මම දේශනා කරන්නේ. නැත්තම් මේ සමහර ගොයියෝ ටිකක් ඉන්නවා ආනන්ද හාමුදුරුවෝ හොඳ නැහැ ධර්මයේ හොඳයි. ඒක පුදුම වැඩක් නේද? ඈ ඒ නිසා ඒ ධර්මයේ මාතුලින් පැමිණෙන්නේ මාතුලේ ධර්මයේ තියෙන නිසා. නැත්තම් ඒ ධර්මයේ නැත්තම් කොහොමද ඒ ධර්මයේ පහළ වෙන්නේ? හැබැයි මේ සමාජයේ මිනිස්සුන්ගෙන් ප්‍රශංසා ලැබෙන ඉන්න පුළුවන් ඉරියව්වක්වත් ක්‍රමයක්වත් මුකුත්ම නැහැ. කොහොම හිටියත් නින්දා කරන්න පුරුදු වෙච්ච කා නින්දා කරනවාමයි, අපහාස කරන්න පුරුදු වෙච්ච කා අපහාස කරනවාමයි, ඉරිසියා කරන්න පුරුදු වෙච්ච කා ඉරිසියා කරනවාමයි, ಗುಣ මකුකම පුරුදු වෙච්ච කා ಗುಣ මකනවාමයි. කුණු ගොඩවල් හොයාගෙන යන නිලමැස්සා මල් වැත්තේ කුණු ගොඩක් හොයාගෙන ටොයිලට් එකක් හොයාගෙන එතන වහනවාමයි. ඌ මල් බලන්න යන්නේ නැහැ. මල් හොයාගෙන යන සමනෙල්ලු ඌ කුණු ගොඩක තියෙන බූමැන්ඩල් කුණු ගොඩද හරි වෙන්න පුළුවන්. ඒ කුණු ගොඩෙත් ලස්සන මලක් තියෙනවා. ඒක දිහා බලලා සතුටු වෙනවාමයි. ඒ නිසා මේ ලෝකයෙන් ලැබෙන දේවල් පිළිබඳව එච්චර අපි සැලකිලිමත් විය යුතු නෑ. මොකද ලෝකයේ නින්දා නොලබෙන්නේ නැත. ප්‍රශංසාම ලබන්නේ නැත. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඔය ඇත්තවත් අපෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා මේ නින්දාවලට විවෘතව ඉන්න ඕන. ඒවට ලෑස්තියෙන් ඉන්න ඕන. ඒ නිසා ලෝකේ වැඩක් නැහැ. නින්දාත් වැඩක් නැහැ, ප්‍රශංසාත් වැඩක් නැහැ. ඒව හදන්න පුළුවන්, ඒව නිර්මාණය කරන්න පුළුවන්, ඒව සකසන්න පුළුවන් පුදුම විදියට. තේරුණානේ? ඒව බොහොම නිර්මාණශීලී කරන්න පුළුවන්. ඔය ස්වාමීන් වහන්සේලාට කරන සමහර නින්දා පහස දේවල් දිහා අපි නිකන් ගැඹුරින් බැලුවාම අපිට හොඳට පේනවා මේව හොඳ සැලැස්මකින් යුක්තව කරන ලද නින්දා පහස කියලා. සැලැස්මකින් යුක්තව ඒ දේපල නිසා, ඒ වගේ දේවල් නිසා සමහර අයට අපිට නම් ඉතින් අර කීර්තිය, ප්‍රසිද්ධිය සහ සද්ධර්මය කාරණා නිසා මුල් කරගෙන එහෙම දේවල් කරන්න පුළුවන්. තේරුණා නේද? දැන් අර පහුගිය කාලේ අර කොම්පියුටරයක් අරගෙන ඒකට මුල් ලෝකෙම ලංකාවම ප්‍රසිද්ධ කරන්නේ ගේම් ගහන. ගේම් ගහන කියන්නේ ඇත්තටම මම ගේම් ගහන්න දන්නේ නැහැ. ඔකර මේක මම මේ කාට හරි කියලා ඒ try කරලා බලන්න කියලා මට හිතෙනවා. මම ගේම් එකක් ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් ගහලා බලන්න ඕන මුන් කියන රහක් මේකේ තියෙනවද කියලා. හැබැයි මම ওই ෆෝන් එකෙන් නම් මෙහෙම දැකලා තියෙනවා. ඉතින් ඒක පොඩි පොඩි ගේම් වර්ග. මෙහෙම දැකලා නැහැ. දැන් මට අර කියන නිසාම හිතිලා තියෙන්නේ කාට හරි ඒක කරගන්න මට තේරෙන්නේ කාට හරි කියලා. කරගෙන හදා ගන්න ඕන පොඩ්ඩක් බලන්න ඒක. ඇති දෙයක් නෑ. මම දැකලා තියෙනවා. දන්නවා. ඉතින් ඒ නිසා ඔය අනාගත යුද්ධයකට සූදානම් කරනවා ෆෝන් එකෙන් මිනිස්සු. මේ වෙඩි තියාගන්න. එතකොට ඒව මනස හැදෙන්නේ මොකද්ද? මනස හැදෙන්නම අරයව මරන්න, කොටන්න, විනාශ කරන්න, ඒවයින් පෙන්නන ලේ ගලන සිතුවිල්ලෙන් පව් කරනවානේ. කාටුන් එක තුල පව් කරනවා. ඩමියක් හදාගෙන පව් කරනවා. අපි හිතමුකෝ මේ නිකන් පඹයක් හදලා ඒකට පිහින් එනෑන ඉන්නවා කියලා. ඒක චේතනාන්විතව ඒක පව් සකස් කර ගැනීමක් නෙමෙයිද? එහෙනම් ඔබේ පුතා දුවා ගේම් ගහනවා කියලා මොනවා හරි මිනිස් ස්වරූපවලට හරි එඩි තියෙන්නේ ඉස්සරහට යනවා කියලා කියන්නේ සිතිවිලි වලින් පව් පුරව ගන්න ක්‍රියාවලියක සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ පුතා ඔබේ දරුවට ගෙදරට පිස්තෝල ගෙනල්ලා දෙන්නේ නැතුව, වෙඩි තියාගන්න දේවල් ගෙනල්ලා දෙන්නේ නැතුව, ධාර්මික දෙයක් ගෙනල්ලා දෙන්න, අර්ථාන්විත දෙයක් ගෙනල්ලා දෙන්න පුරුදු කරන්න. ඒ වගේ මේකට ආසම නම් මං කිව්වා වගේ එකතරයක් හරි ළමයට ඒක ගහන්නත් කියලා දීලා පුතේ මේක කළාම මෙන්න මේ වගේ මයින්ඩ් එකක් අපිට හැදෙනවා, ඒක අපිට හොඳ නෑ කියලා දෙන්න. තේරුණානේ? අවබෝධයෙන් සංවර කිරීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. දැන් ඔබතුමීගේ ප්‍රශ්න ටිකක් හරි ලිහුණද? හරි හරි හරි. හැබැයි උත්තරේ වචනයකින් හම්බුනේ නැති වුණාට මෙතෙන්ද දැනෙනවා නේ? අන්න හරි. එහෙම තමයි ආනන්ද හඳුළු උත්තර දෙන්නේ. දැනනා නේද? මෙතෙන්ද දැනෙන්නේ. මෙතෙන්ද නෙමෙයි, කනට නෙමෙයි හම්බෙන්නේ උත්තරේ. මෙතෙන්ද දැනෙන්න උත්තරයක් හම්බ වෙනවා නම් ඉතරයි. එහෙනම් ඉදිරි ටික දිනු කරගන්න. බුදු සරණයි, සුවපත් වේවා. එහෙමනම් හැම දිනාටමත් සම්මා සම්බුදු සරණ වේවා. සාදු.
දවසේහි පින් ඇති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ පදිංචිව කටයුතු කරන ඉනෝකා සමරකෝන් මහත්මිය. එතුමියගේ අරමුණ බවට පත්වන්නේ ඉතාලියේ රෝමයේ පදිංචි කටයුතු කරන ජනවාරි මාස 30 වන දින සිය උපන්දිනය සැමරු ප්‍රසාද් රණසිංහ පින්වත් මහත්මයාට නිරුත් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීමට, මේ මහතාට සද්ධර්ම අවබෝධයත් සියලුම සත්‍රාර්ථනා බලාපොරොත්තු වෙලසීම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කිරීමටත්, එතුමන්ට සුභ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්‍යාණ මිත්‍ර ආනන්ද ස්වාමින් වහන්සේටත් සාසනික වැඩ කටයුතු වඩාත් හොඳින් සිද්ධ කරගන්නට චිරාත් කාලයක් නිදුක් නිරෝගීව කටයුතු කරන්නට ආශිර්වාද කරනවා පින්නතුන්. ඒ වගේම එම පවුලේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාති මිත්‍ර හිතාසි හැම දිනාට, ලෝකවාසී හැම දිනාටම සාංසාරික වශයෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, ඒ වගේම ලෝකවාසී හැම දිනාට ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා ඇතුළු ඇතුව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරේ ඉතාලියේ පදිංචිව ඒ කටයුතු කරන ඉනෝකා සමරකෝන් මහත්මිය එතුමියට ආයුර ආරෝග්‍ය සැප වර්ධනේ වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා හැමදාටම සම්මා සම්බුදු සරණයි අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලම් ආයුර ආරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සම්බුදු සරණ වේවා සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා